අද අපි සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න තියාගත්තේ සත්තට්ඨාන සූත්‍රය සංයුක්ත නිකායේ උපය වර්ගයේ කන්ද සංගත්තේ උපය වර්ගයේ තියෙන සූත්‍ර දේශනාවක්. සතාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි, සත් තැනක දක්ෂ ත්‍රිවිධ උපපරික්ෂා ඇති මහණ, මේ ධර්ම විනයෙහි කල සෑම කිස ඇති විසු බඹසර ඇති උත්තම පුරුෂය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, කෙසේන් සත්තට්ඨාන කුසල වේද යත්. මහණෙනි, මේසස්නේ මහණ, රූපය දනි, රූප සමුදය දනි, රූප නිරෝධය දනි, රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනි, රූපයාගේ ආස්වාදය දනි, රූපයාගේ ආදීනවේ දනි, රූපයාගේ නිස්සාරණය දනි. නිස්සාරණය කියන්නේ මේකෙන් අපි ගැලවෙන විදිහ, එස්කේප් කියන එක. එතකොට මේ වගේම වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පහේම මේ විදිහට සමුදය අපි දැනගන්න ඕනේ. ඒ වගේම ඒ කියන්නේ ඒ ඒ දේ මොකද්ද කියන එක මුලින් දැනගන්න, රූපය කියන එක රූපය දැනගන්න, වේදනාව කියන එක වේදනාව වශයෙන් දැනගන්න. ඊළඟට ඒක සමුදය, නිරෝධය, නිරෝධගාමිනී ප්‍රතිපදා, ආස්වාදේ, ආදීනවේ, නිස්සරණේ කියන මේ විදිහට හතක් වෙනවා. මේ කරුණු හත දැනගන්න ඕනේ කියලා. ඒක මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කිව්වම අපිට පහක් තියෙනවා. මේ පහේ හත් ආකාරයකට දානවා. එතකොට 35ක් වෙනවා මෙතන. ඊළඟට තථාගතයන් වහන්සේ එකින් එක දේශනා කරනවා. මහණෙනි, රූපය කවරේද? සතරමහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපද? මහණෙනි, මේ රූපයයි කියනු ලැබේ. ආහාර සමුදයෙන් රූප සමුදය වේ. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වෙනවා. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අට. රූපේ නිසා යම් සෝයක් සොම්නසක් උපදීද, මේ රූපයගේ ආස්වාදයයි. යම් රූපයක් අනිත්‍යද, දුක්ද, පෙරලෙනස ආකාරයේ ඇද්ද, මේ රූපයගේ ආදීනවය. රූපවිෂයේ යම් චන්දරාග විනේ, චන්දරාග ප්‍රහාණියක් ඇද්ද, මේ රූපයගේ නිස්සරණය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ අර්ථම බුදුහාමුදුරුවෝ බොහොම කෙටියෙන් මෙතෙන්දී පවසුවා. මේ දැන් මෙතන ආහාරය කියන එක දැන් රූපය කියලා කිව්වහම තථාගතයන් වහන්සේ පවසනෝ මේ සතර මහා භූතයන් නිසා පවත්නා රූප කියලා. එතකොට අපි දන්නවා මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන හතරක් තියෙනවා. මේ හතර හැම වෙලාවෙම එකම එක විට තමයි පවතින්නේ. මේක වෙන් කරන්න බෑ. ඒ ඒ දේවල් වල මේ ධාතුන් වල තියෙන ස්වභාවයක්, මේ ධාතු පෙලක් දේවල් වල එක ගතියක් වැඩිකමක් තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ අපි ඇඟේ මේ තද ගතිය තියෙන දේවල්, කෙස් ලොම් නිය දත්තා වගේ දේවල්, මේවල තද ගතිය තියෙනවා. ඒ තද ගතිය තියෙන දේවල් වල පටවි ධාතුව වැඩි. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ජලය වගේ දේවල් වල, ඒ ජලයේ තර පටවි ධාතුව තියෙනවා. නමුත් ආපෝ ධාතුව වැගිරෙන ගතිය තමයි එකේ වැඩියෙන් තියෙන්නේ. ඊළඟට අපි දන්නවා මේ අපේ මේ ශරීරයේ මේ උෂ්ණත්වය දෙන, මේ ආහාර පැසවන ස්වභාවය තියෙන දේ තියෙනවා. ඒ තමයි ඒ තේජෝ ධාතුව, element of heat කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඊළඟට මේ ධාතු, වායෝ ධාතුව තියෙනවා අපේ ශරීරයේ, මේ උෂ්ම ඉහළට ගන්නවා, පහළට ගන්නවා මේ ශරීරයේ. ඊළඟට අපි දන්නවා මේ බඩේ තියෙනවා, උඩ පහළ යන, මේක තමයි වායෝ ධාතුව, element of motion කියලා. ඒතොර මේ ධාතු හතරම තියෙනවා. මේ ධාතු හතරෙන් හැදිච්ච රූප තියෙනවා. අපිට ඔය හැමන ශබ්ද, ගන්ධ, ඒ වගේ දේවල් උත් ඒ ධාතු හතරෙන් හැදුණු. මේ derived qualities කියනවා. මේ හතරෙන් තමයි මේවා හැදලා තියෙන්නේ. ඒතර මේක මේ රූපයයි කියලා කෙනෙක් මේ ධාතු හතරෙන් හැදිලා තියෙන දේ කියලා මේ කෙනෙක් දැනගන්නවා මේ රූපය කියන්නේ. ඒතකොට රූපේ හොඳට ඒ පුද්ගලයා මෙතෙන්දී දක්ෂව මේක දන්නවා. මේ ඕනම රූපයක් දැක්කොත්. එතකොට අපි දන්නවා මේ ආහාර හතර, මේ හතර මහා භූතයෝ තමයි මේ රූපය කියලා කියන්නේ. අපි කෙනෙක්ව දැක්කහම අපි දැක් තේරුම් ගන්න ඕනේ මේ ඇදලා තියෙන මේ ධාතු ටික තමයි මම මේ දකින්නේ කියලා. තමන්ගේ ශරීරයේ බැලුවාම කෙනෙකුට තේරෙන්න ඕනේ මේ ධාතු ටික තමයි මේ තියෙන්නේ කියලා. ඒතකොට පළවෙනි වශයෙන් කෙනෙක් මේ හොඳට දැනගන්නවා මේ ධාතු වශයෙන්. ඒතකොට රූපය මෙතෙන්දී අපි හොඳට දන්නවා. ඊළඟට ආහාර සමුදයෙන් රූප සමුදය වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ආහාර සමුදයෙන් රූප සමුදය කියන එක ගත්තහම මේක ටිකක් ගැඹුරුයි. ඉස්සෙල්ලාම මේ අපි පොඩ්ඩක් මේ සූත්‍ර දේශනාවෙන් පිටතට ගිහිල්ලා මේ සමුදය ගැන දේශනා කරන කොටසක් තියෙනවා පටිසම්භිදා මාර්ගයේ. ඒ උද්‍යප්පේ ඥානීය කියන එක තමයි එතන සඳහන් වෙන්නේ. එදින් දෙපෙන්නනවා මේ අවිද්‍යා සමුදයෙන් මේ රූපයගේ ඉපදීම සිද්ධ වෙනවා කියලා. ඊළඟට පෙන්නනවා තණ්හා සමුදයෙන් රූපයගේ ඉපදීම සිද්ධ වෙනවා කියලා. ඊළඟට කර්ම සමුදයනොත් රූප සමුදය සිද්ධ වෙනවා කියලා. හතර වෙනුවට ආහාර සමුදයෙන් රූප සමුදය වෙනවායි කියලා දේශනා කරනවා. ඊළඟට උපාද සංගත ලක්ෂණය පහළ වෙනකොට ඒක නිසා මේ ඉපදීම කියන එක සිදු වෙනවා කියලා පෙන්වන රූපයගේ ඉපදීම ඇති වෙනවා කියලා. එතකොට අපි නා සාමාන්‍යයෙන් දකිනවා මේ කවුරු හරි කෙනෙක් ඉපදුනහම අපි ඉපදුනා කියන්නේ. අපි දන්නවා මෙතෙන්දී අපි යම්කිසි දෙයක් පහළ වුණාම අපි පෙන්වනවා මේ බබෙක් ඉපදුනහම ඉපදුනා කියනවා වගේ අපිට පේනවා මේ ඉපදීමත් එක්ක මේක තියෙනවා කියලා. මේට වඩා පොඩ්ඩක් මේක වෙනස්. මේට වඩා පොඩ්ඩක් මේක ගැඹුරුයි. උපාද සංගත ලක්ෂණය කියන එක මේ අපි මේ අර මනාපු අරමුණ හේතු කොටගෙන තමයි උපාද සංගත ලක්ෂණය කියන එක ඇති වෙන්නේ. එතකොට අපේ මනස යම්කිසි දෙයකට අල්ලගෙන ඉඳීමෙන් මේක වුණා වගේ නිගීමක් ගන්න මුලින්ම ගත්තා. අපි ටිකක් දීර්ඝ වශයෙන් බලමු මේ ආහාර සමුදය කියන එක. ආහාර සමුදයෙන් කොහොමද මේ රූපයගේ සමුදය ඇති වෙන්නේ? ආහාර සමුදයෙන් ඇත්තෙම කියනවා නම් අර අවිද්‍යා සමුදයත්, තණ්හා සමුදයත්, කර්ම සමුදයත් මේ තුන ඔක්කොම ඇති වෙන්නේ මේ ආහාර සමුදයෙන්. ඒක ඒ තරම් ගැඹුරු දීර්ඝයි. දැන් අපි දන්නවා ආහාර කියලා ගත්තාම ආහාර වර්ග හතරක් තියෙනවා කියලා. එතකොට එකක් තමයි මේ කබලිකාර ආහාරය. ඊළඟට ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, ඊළඟට විඥාන ආහාරය. එතකොට ආහාර හතරයි. මේ කබලිකාර ආහාරය තමයි අපි මේ අපි කන බොන ආහාර කබලිකාර ආහාර වෙනවා. ඒ වගේම ඔය ඕනම සත්වෙක් පුද්ගලෙක් ගත්තාම මේ කබලිකාර ආහාරය. පුත්තමහංස සූත්‍රයේදී තථාගතයන් වහන්සේ තමන්ගේ දරුවම තමයි පින්නේ කබලිකාර ආහාරය කියලා. එතකොට මේ කබලිකාර ආහාරය නිසා අපිට ඇති වෙනවා මේ අසුභේ සුභයි කියලා විපල්ලාසය. මේ අසුභේ සුභයි කියලා විපල්ලාසය ඇතිවීමෙන් ඒක නිසා අපිට දැන් මේක දෙන්නේ සුභ වශයෙන්. මේක නිසා අපි කාමයන් දැඩිව ගන්න. මේ කාමයන් දැඩිව ගැනීම මේකේ කාම උපාදානය කියන එක ඇති වෙනවා. ඒ කාම උපාදානය කාම යෝගිය බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිව සසරේ බැඳ තබනවා. අපි මේ ලෝකේ ජීවත් වෙලා මේ රස්සාවල් කරමින් මේ අපි කරන්නේ මොකද්ද? මේ ආහාර ටිකක් හොයාගන්න අපි දැඩිව මහන්සි අරගෙන මේක කරනවා. ඉතින් එක එක්කෙනා එක එක විදිහටයි මේක කරගෙන යන්නේ. දීගන්නත් ඕක කරනවා, අපිත් ඕක කරනවා. වෙනස මොකද්ද කියලා තම තමන්ම කල්පනා කරලා බලන්න. ඒතර බැලුවාම මේක නිසා අපි රස්සාවල් වලට යනවා. මේ ලෝකෙට මේ විදිහට බැඳිලා මේ සසරෙන් ගැලවෙන්න බැරුව මේකේ ඉන්නේ. මේ කාම යෝගීකින් මේ තරම් ධර්ම. මේක නිසා අපිට වස්තුකාම, ක්ලේශකාමයන් නැති වෙනවා. ඉතින් ඒක තමයි අවිද්‍යා කාය ග්‍රන්ථ කියලා කියන්නේ. එතකොට මේ ග්‍රන්ථයන් ඇති වෙලා අපිව ගැට ගැහෙනවා. මේ ග්‍රන්ථය අපි ගලවන්නේ නැතිව ඉන්න නිසා මේක අපේ අනුසය ධර්මයේ ඇතුව පවතිනවා. පහ කරේ නැති නිසා. මේ නිසා අපිට කාම ආශ්‍රවය කියන එක ඇති වෙනවා. මේකත් හරිය ධර්මයේ මේ කාම ආශ්‍රවය කියන එක. මේ කාම ආශ්‍රවයන් නැති වුණහම මේක විපුල බවට පත් වෙනවා. මේක නිසා කාම ඕගේ කියන එක ඇති වෙනවා. නිකන් හරියට දැන් මේ ගඟක් ගලාගෙන ඇවිල්ලා වාගේ. දැන් අපි ඕග කියලා කියන්නේ මේ ෆ්ලඩ්ස් කියන එකයි. තර මේක නිසා ඒ තමන්ට මේක දරා ගන්න බැරි තරමට පැමුණාම ආසයට පැමිණවා කියලා කියනවා. එතකොට මේක තමන්ට කන්ට්‍රෝල් කරගන්නවත් බෑ. ඒ තරම් බොහොම ධර්මයි. ඉතින් මේ தත්ත්වයට පත් වුනහම ඒක තමයි මේ රාග සල්ලය කියලා කියන්නේ. මේ රාග සල්ලය ඇති වුනහම මේ රාග සල්ලය හේතු කොටගෙන අපේ අර කබලිකාර ආහාරය කියන්නේ රූපේ. මේ රූපේ අල්ලගෙන විඥානය පවතින මේක තමයි විඥාන ස්ථිතිය කියලා කියනවා. මේ රූපය අල්ලගෙන මේ විඥාණය පවතින. ඉතින් මේක නිසා අපි ඡන්දයෙන් අගතියටත් යනවා. දැන් පළවෙනියටම අපිට මේ කබලිකාර ආහාරය හේතු කොටගෙන අපිට මේ දැන් රාගය දක්වා ගිහිල්ලා අපි කැමැත්තෙන් මේ ලෝකෙට එන්න, වෙන ලෝක වලට යන්න, ඒ කියන්නේ ආහාර භුක්ති විඳින ලෝකයන්ට භවයන්ට යන්න කැමැත්තක් අපේ ඇති වෙලා තියෙනවා. මෙහෙම වෙච්ච පුද්ගලයාට මේ ආහාරයම අපි හිතමු පසු දවසක ඔය ගෙදරක තියෙනකොට මේසේක තියෙනකොට එක්කෝයි දකින්න. එහෙම නැත්නම් තමන් අර සුබයි කියලා ගත්ත කාන්තාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ළමයෙක් වෙන්න පුළුවන්. ඒ දෙයක් ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙනකොට මේක අර තමින් කලින් පිළි අරගෙන තියෙන දෙයක් නිසා අපේ විඥානයේ පැතිරවීමක් තියෙනවා ඒ වස්තුව සම්බන්ධයෙන්. අපි පුරුද්ද තියෙනවා. දැන් අපි පුරුද්දක් පාරේ යනකොට බලන්න මේ මිනිස්සෙක් හම්බුනහම ඒ මිනිස්සයා දන්න කෙනෙක් නම් අන්න ගොඩාක් කරුණු තමන්ගේ මේ නාම රූපයෙන් හැදිලා ලේබල් කරලා ඒ මිනිස්සයා ගැන තියෙනවා නේද? දන්නේ නැති මිනිස්සෙක් ගැන නිකන් වැඩි මේකක් නැති වෙන්න පුළුවන්. එතකොට දැන් මේ තෙන්දී තමන් අර තමන් කැමති පුද්ගලෙක් නම් අපිට පේනවා කොයිතරම් දුරට අපිට අර සුඛයන් ඒ වගේ දේවල් ඇති වෙනවද කියලා. ඒ වගේම තමයි දන්නේ නැති වුණත් ඒ සුබ ඒ තමන්ගේ කලින් පුරුදු වෙච්ච දේවල් උඩ තමන්ට ඇති වෙනෝ මේ දැන් ස්පර්ශය වෙනවත් එක්කම මේ සුඛයක් වේදනාවක් ඇති වෙනෝ. මෙතෙන්දි මේ වේදනාව අපි වරදවා අපිට හැදෙන්නේ අපි කලින් පිළිගත්ත නිසා, කලින් පුරුදු නිසා අපිට ඇති වෙන්නේ මේ දුක්ඛ වෙච්ච දේ සුඛයි කියලා විපල්ලාසයක්. විපල්ලාස කියලා කියන්නේ විපරියාස කියලා කියන මේ මනසේ වැරදියට හැදිච්ච දේවල්. මේක නිසා අපි අනාගත භවය දැඩිව ගන්නවා. මේක දැන් බොහොම හොඳයි නේ. ඉතින් මම මේකට මේ සීලබ්බත උපාදානිය දක්වත් මෙතෙන්දී යන්න සතුටු වෙනවා. ඒ මම තවත් කුසල් කරන්න කැමති වෙනවා මේක සඳහා. සීල් රැකලා මේ වගේ දේවල් කිරීමෙන් පවා තමන් යන්න කැමති මේ විදිහට පවත් ගන්න. ඉතින් මේක භව යෝගයේ බවට පත් වෙනවා. දැන් මෙහෙම මම හොඳයි කියලා හිතාගෙන ඉන්නකොට මේ මුතුමෝ මොකක් හරි ලොකු වෙනසක් වෙනවා. මං හොඳයි කියලා කොහොම දේවල් අල්ලගෙන ඉන්නවා මේක එකපාරටම වෙනස් වෙනවා. ඔයත්කෙක් එකක් ඒ වගේ මොනවාර ලොකු ප්‍රශ්නයක්, ලෝකෙ ලොකු ප්‍රශ්නයක් වෙලා මේවා හිතාගෙන හිටිය දේවල් කැඩිලා යනවා. මම රස්සාව තියනවායි කියලා ඉන්නවා, රස්සාව නැහැ තියනවා නියම. ඒක නිසා මට ව්‍යාපාදේ ඇති වෙනවා. ව්‍යාපාදේ ග්‍රන්ථණය කරනවා කියලා කියනවා. ව්‍යාපාද කාය ග්‍රන්ථය කියනවා. මේක නිසා ඒව පහ කරන්නේ නැතුව ඉඳීම නිසා දැන් මේකේ භව ආශ්‍රය. දැන් භව ආශ්‍රය වෙනකොට මම කැමති අර කලින් භාවිතා කරපු මම කලින් හොඳයි කියපු ඒ මට සුඛයන් දෙන දේවල් අල්ලගෙන මං ඉන්නේ. මට ව්‍යාපාදේ ඇති වෙන එක වෙන ප්‍රශ්නයක්. මොකද ඒක වෙනස් වීම නිසා, අනිත්‍යභාවය නිසා. නමුත් මම අර කැමති දේ පවත්තන මේකෙන් භව ආශ්‍රය වෙනවා. මේකෙන් භව ඌගිය වෙලා දෝෂ සල්ලේ ඇති වෙනවා. දැන් මෙතෙන්දිත් දේශ සල්ලේ ඇති වුණාම මේ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවල් ලගින අපේ මනස පවතිනවා. එතකොට ඊළඟට දැන් මේ පළවෙනි පාර මම කාපු මිනිස්සයා දැන් මම මේක දැකලා මට මේ එක පැත්තකින් වෙන දෙ මේ තියෙනවා. ඊළඟට මට මේ ස්පර්ශය ඇති වුණාත් එක්කම මට වේදනාවක් නැති වෙලා මේ වේදනාවෙන් මට චේතනාවක් නැති වෙනවා. මේ සුඛයි කියලා මට සංඥාවක් ඇති වෙනකොට ඒ සංඥාව හේතු කොටගෙන මට චේතනාවක් නැති වෙනවා. ඒ චේතනාවක් නැති වුණාම මම අනාත්ම වූ දේවල් මම අත්තා කියලා ගන්න. එතකොට අපි ඒ දේවල් තම තමන්ගේ කැමැත්තේ හැටියට තමන් ගන්නවා මේ දේ මගේ කියලා. මොකද මට සුඛයක් දෙනකොට ඒ සුඛය දෙන දේ මම කැමති මම මගේ කියලා ගන්න. ඒ සුඛ වේදනාව මම කියන එකට මමංකාරයට හේතු වෙනවා. මමංකාරයේ සුඛ වේදනාවට හේතු වෙනවා. මොකද දෙපැත්තට යනවා. ඉතින් මේ නිසා මට මේ දෘෂ්ටීන් නැති වෙලා මේ දෘෂ්ටීන් නිසා මට මානයන් පවා ඇති වෙනවා. මෙහෙම වෙච්ච පුද්ගලයා තවත් පාරක යනවා. ඒක තමයි විඥාන ආහාර පාරේ. ඒ කියන්නේ අර මනෝ සංචේතනාවෙන් කෙනෙක් ගන්නවද යම්කිසි ආකාරයකට මේ රූපං අත්තතිවා සමුනුපස්සති යාකෝපන සාභික්කවේ සමුනුපස්සනා සංකාරෝ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අර චේතනාවෙන් තමන්ගේ යම්කිසි ආකාරයකට ඒ ඇතිවිච්ච දේවල් මගේ එකතු කිරීමක් තියනවද, ඒ චේතනාවන් එකතු කිරීම තමයි මගේ සංස්කාරය වෙන්නේ. එතකොට රූපේ මගේ කියලා මම ගන්න ඕන එක සංස්කාරයක් වෙනවා. වේදනාව මමයි කියලා ගන්නකොට මට තව සංස්කාරයක් වෙනවා. එතකොට අර ඒක එක චේතන අපි කියන්නේ කර්ම රැස් කරනවා කියලා සරලව කියනකොට කර්ම රස් කරනවා කියන්නේ ඒක තමයි. මේකින් ඒකමම ගන්න පටන් ගන්න. මෙහෙම ගැනීම හේතු කොටගෙන ඇති වෙන සංස්කාරයෙන් යම්කිසි විඥානයක් සකස් වෙනවද, ඒ විඥානේ සකස් වෙනකොට මට තේරෙන්නේ මේ විඥානේ නිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා නෙමෙයි. මොකද මට ඕන තරම් මේක සකස් කරන්න පුළුවන්. දැන් ආහාරයක් ගන්නකො මේ ආහාරය නැති වෙලා ගියාට මට තව ආහාරයක් කඩින් ගේන්න පුළුවන්. එතකොට ආපහු ගේන්න පුළුවන්කම තියෙනකොට මට හිතෙනවා මේක ඊයේත් කෑවා අදත් කන්න පුළුවන් මට හෙටත් කන්න පුළුවන්. ඔහොමයි අපි හිතන්නේ. මේ ආහාරය කවදාවත් නැති වෙනවා කියලා හිතන්නේ නැහැ. ඒතර මේ වගේ මේ නිත්‍යතාවය මේ සංස්කාරය නිසා මේක ඇති වෙන්නේ. දැන් සංඥාවෙන් චේතනාවල චේතනාවෙන් මේ මමංකාරයක් හේතු කොටගෙන ඇති වෙන සංස්කාරයෙන් හැදෙන විඥානය නිත්‍යයි කියලා මට හිතෙනවා. මෙහෙම වුණාම මෙතන තව විපල්ලාසයක් ඒ අනිත්‍ය නිත්‍යයි කියලා ආවහන් පස්සේ දැන් මෙතන සංඥා චිත්ත දෘෂ්ටි කියන තුනක්ම තියෙනවා. මේවා මම මේ ස්කන්ධයන් ඒ කියන්නේ දැන් අරකට හේතු වෙච්ච රූපය වේවා වේදනාව වේවා සංඥාව වේවා මේ ඔක්කොම මගේ කියලා ගැනීමක් තියෙනවා. ඉතින් මේක නිසා තමයි මේ අත්වාද උපාදානිය කියන එක ඇති වෙන්නේ. මේකෙන් මේ අවිද්‍යා යෝගිය කියන එක ඇති වෙනවා. ඉතින් අවිද්‍යා යෝගිය නැති වුණාම ඒ පුද්ගලයා මේ දේවල් දැන් මම ග්‍රන්ථ වෙලා තියෙනවා. මට ග්‍රන්ථ වෙනව මොනවද ග්‍රන්ථ වෙන්නේ? මේ ඔක්කොම දේවල් මේවාගේ සත්‍ය වශයෙන් ග්‍රන්ථ වෙනවා. අර අනිත්‍ය උදේ නිට්ටයයි කියන දේව තමයි මට සත්‍යය කියන්නේ නිට්ටයයි කියලා සත්‍ය වෙනවා. ආත්මයි කියලා සත්‍ය වෙනවා. සුඛයි කියලා සත්‍යයි කියලා මට හැදෙනවා. සුභයි කියලා සත්‍ය වශයෙන් මට දැනෙනවා. ඉතින් මේ විදිහට මේ පපඤ්ඤයන් ග්‍රන්ථ වුණාම ඒ කියන්නේ තණ්හාවන් දෘෂ්ටි මේ විදිහට ග්‍රන්ථ වුණාන් පස්සේ මේක තමයි අවිද්‍යා ආශ්‍රවය කියලා කියන්නේ. ඉතින් මේකෙන් අවිද්‍යාව ඕගේ ඇති වෙලා මෝහ සල්ලේ ඇති වෙනවා. දැන් බලන්න මේ අපි මේ කතාවේදී කබලිකාර ආහාරයේ එතකොට මේ ඊළඟට ස්පර්ශ ආහාරය, මනෝ සංකේතන ආහාර, විඥාන ආහාර මේ ආහාර හතර නිසා අපි කතා කළා මෙච්චර වෙලා මේ ආහාරයෙන් අපිට අවිද්‍යාව හැදෙන හැටි. ඒ වගේම අපි දැනගත්ත මේ ආහාරයන් හේතු කොටගෙන අර්ච මනෝ සංකේතනාවන් නැති වෙනකොට කර්මයන් හැදෙන හැටි. ඒ වගේම අපි කතා කරා මේ මනෝ ආහාරයන් හේතු කොටගෙන අපිට ඇති වෙනවා ඒ තණ්හාවන්. ඇයි අපි අරක හොඳයි සුබයි කියලා ගත්තානේ. ඒ සුබයි කියලා ගන්නකොට අපි රාග සල්ලි පැත්තට යන්නේ. ඉතින් ඒ තණ්හාව පැත්තට තමයි ඒ ගමන යන්නේ. තමැත්තෙන්ම යනවා ඒ පැම් හොඳයි කියලාගෙන. අපි අර සමුදයස්තංගමේ වල්නකොටත් අපි රූපයේ සතුට සොයලා ප්‍රකාශකල්ල පිළියරගෙන තබා ගන්නවා කියලා කියන්නේ. ඉතින් එතනින්මුත් කරන්නේත් ඔය අපි අභිනන්දනා කරමින් ඒ ගමනම ගමන් කරනවා. ඒ වේදනාවන් ඒ තණ්හාවන් ඒව උපාදාන වෙවි යනවා. එතකොට දැන් මේ විදිහට අපිට පේනවා මේ ආහාර නිසාම මේ ඉතුරු ඒවා ටිකක් හැදෙනවා කියලා. ඒ කියන්නේ අවිද්‍යා සමුදය පටිසම්භිදා මග්ගයේ පෙන්නන උද්‍යප්පේ ඥානයේ පෙන්නන අවිද්‍යා සමුදයෙන් රූප සමුදය, තණ්හා සමුදයෙන් රූප සමුදය, කර්ම සමුදයෙන් සුඛ සමුදය කියන තුනම මේ ආහාරේ කතාව අපි භාවිතා කරනකොට ඒකෙදිම අපිට පේනවා. ඉතින් ඒ තරම් එක ගැඹුරුයි. එතකොට දැන් ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආහාර නිරෝධ වෙනවා නම් මේ රූප නිරෝධ වෙනවා කියලා. දැන් මේකේ අනිත් පැත්තට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට මේ ආහාරය නිරෝධ වෙනවා නම් මේක නැති වෙනවා. ඉතින් අර උද්‍යප්පේ ඥානෙදි ඉතින්ද පෙන්නනවා අවිද්‍යාව නිරෝධය වෙනවා නම් රූපය නිරෝධය වෙනවා. තණ්හා නිරෝධය වෙනවා නම් රූප නිරෝධය වෙනවා. කර්ම නිරෝධ වෙනවා නම් රූප නිරෝධ වෙනවා. ආහාර නිරෝධ වෙනවා නම් රූප නිරෝධ වෙනවා. මේ ආදි වශයෙන් මෙතන පෙන්නනවා. ඒතොර බැලුවාම අපිට පේනවා සතර මහා භූතයන්ගෙන් තමයි රූප ඒව තමයි අපි රූප කියන්නේ. ආහාර සමුදින් රූප සමුදය වෙනවා. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. ඊළඟට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි රූප නිරෝධ ගාමී ප්‍රතිපදා කියලා කියන්නේ. ඒතොර දැන් ඒක පොඩ්ඩක් අපි බලනවා නම් මෙතෙන්දී අපිට පේනවා පළවෙනිම සම්මා දිට්ඨිය කියලා තියෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ කතමාච වික්කවේ සම්මා දිට්ඨිය යම් කෝ වික්කවේ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ඥාන. යම් කිසි කෙනෙකුට මේක දුකයි කියලා යම් වූ ඥානයක් තියෙනවාද? ඒ දුකයි කියලා ඥානය හරි විශාල වූ ඥානයක්. يعني ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි අර චතුරාර්ය සත්‍ය තථාගතයන් වහන්සේ දුක්ඛ සත්‍ය පැහැදිලි කරනකොට පැහැදිලි කරපු ඒ විශාල ප්‍රමාණයේ දේ සම්පූර්ණයෙන් එතන තියෙනවා. දැන් මේක බලන්න බලන්න මේ කෙනෙකුට මේක පේන්න ගන්නවා මෙන්න මේ දේ දුකයි කියලා. මේ දේ දුකයි කියලා දන්නවා නම් ඊළඟට දුක්ඛ සමුදයක් දන්නවා නම් ඒ කියන්නේ තණ්හාව නිසා මේක ඇති වෙන්නේ කියලා දන්නවා නම් දැන් බලන්න මෙතෙන්දී අපි බැලුවා තණ්හා සමුදයෙන් රූපයක් ඉපදීම තියෙනවා කියලා. ආහාර සමුදයෙන් මේක ඉපදෙනවායි කියලා දැනගත්තා. එතකොට දැන් ඊළඟට ආහාර නිසා මේ ඔක්කොම ඇති වෙනවායි කියලා දැනගත්තා. එතකොට ආහාර නිසා මේ ඔක්කොම දේවල් ඇති වෙනවායි කියලා දන්නකොට දැන් මේ බුද්ධලයට ගොඩාක් දේවල් පේනවා. මේ බුද්ධලයට පේනවා මේ විදිහ මේ අපි කෙටියෙන් ගත්තින් තණ්හාව කියලා මේ තණ්හාව නිසා ඇති වෙන දේ තමයි මේක කියලා දැනගන්න. ඊළඟට මේක දුකයි කියලා දන්නවා නම් කෙනෙක් කල්පනා කරනවා මේ තණ්හාව නිසා ඇතිවෙනා වූ මේ දුක්ඛ සහගත වූ දේ මොන හේතුවක් නිසා මම නැවත නැවතත් පවත්විය යුතුද? මේක මෙසේ පැවැත්විය යුතු නැති කියලා කල්පනා කළා. ඒ පුද්ගලයා නික්කම්මයට ඔය විදිහට යනවා. එතකොට සම්මා සංකප්පයේ සම්මා දිට්ඨියම ඔය විදිහට ඇති වෙලා මේ විදිහට සම්පූර්ණයෙන් දැන් නික්කම්මී ඇති වෙනකොට අපි දැන් ඉස්සෙල්ලා රූපයන් ආහාරයන් අපි හොඳයි සුඛයි කියලා අපි බාරගත්තා මගේ කියලා නිත්‍යයි කියලා දැන් මේකේ අනිත් පැත්තට මේක නිරෝධිය සඳහා අපි කල්පනා කරගෙන යනවා. ඉතින් අපි මේ මහා චත්තාරික සූත්‍රයේ කලින් දීර්ඝ වශයෙන් බලපු නිසා මේක නැවතත් මෙතෙන්ද දීර්ඝ වශයෙන් කතා කළ යුතු නැහැ. එතකොට දැන් මේක නිසා අපිට පේනවා සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධිය දක්වා ගිහිල්ලා මේකෙන් අපිට මේ සම්මා ඥානය ලබාගෙන මේවෙන් නිවන ඇති කරන්නට පුළුවන් කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ රූපය නිසා යම් කිසි සුවයක් සොම්නසක් උපදිනවද මේ තමයි මේ රූපේ ආස්වාදය කියලා. අපි ටික දවසකට ඉස්සෙල්ලා බැලුවා මතක ඇති මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. මේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කළා මේ රූපයන්ගේ ආස්වාදය සඳහා තථාගතයන් වහන්සේ ගත්ත උදාහරණය තමයි මේ අවුරුදු 16 විතර කාන්තාවක් ගෑනු ළමයි. ඒතර ඒ ළමයාගේ මේ වර්ණය නිසා තථාගතයන් වහන්සේ අහනවා මේ මනසට මේ යම්කිසි සුවයක් සොම්නසක් ඇති වෙනවද කියලා. අන්න ඒ දේ තමයි කිව්ව මේ රූපේ ආස්වාදය. ඊළඟට තථාගතයන් වහන්සේ මේ පුද්ගලයාව අවුරුදු 80ක් 90ක් වෙනකොට මේ කොන්ද රැලි කොන්ද දෙකට නැමිලා කොඳු ගැහිලා රැලි වැටිලා දත් වැටිලා බොහොම අමාරුවෙන් ඉන්න ස්වභාවය, ඊළඟට අර මුත්‍රා ගෑවිලා සූචි ගෑවිලා තියෙන ස්වභාවය, ඊළඟට මේ වයසට ගිහිල්ලා ඉතින් මේ ඒ ඒ එතකොට අර වර්ණය ඔක්කෝම ගැලහිලා ගිහිල්ලා අන්තිමට අර කුඩු වෙනකන් මරණයට ගිහිල්ලා ඊට පස්සේ අලු තත්ත්වයටපත් වෙලා කුඩු තත්ත්වයට එනකම් තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පෙන්වුවා මේක තමයි මේක මේ ආදීනමේ කියලා. ඒ කියන්නේ මේ අනිත්‍යභාවය නිසා දුක්භාවය පෙරළෙන ස්වභාවය. දැන් අපි කෙනෙක් මුලින් කල්පනා කළොත් එහෙම මෙහෙම හොඳට තියෙනවායි මෙහෙම ලස්සනයි හොඳයි මේකයි කියලා කාලයක් යනකොට ඒ විපරිණාම தත්ති තමන්ට මනසට පේනවනම් හිතා ගන්න පුළුවන් නම් ඒක වෙන්නත් ඉස්සෙල්ලා අන්න ඒ පුද්ගලයාට ඒක පැහැදිලිවම පේනවා මේකේ ස්වභාවය මෙන්න මේ ආකාරයි මේකේ අනිත් ආදීනෙ මේ ආකාරයි කියලා ඒ පේනවා. එතකොට යම් රූපයක් අනිත්‍යද දුකද පෙරළෙන ස්වභාවය තියනවාද මේක තමයි මේකේ ආදීනෙ. ඊළඟට මේ රූප විසේ යම් කිසි චන්දරාග විනීක චන්දරාග ප්‍රහාණියක් ඇද්ද මේක තමයි රූපයගේ නිස්සාරණය. එතකොට මතක ඇති අපි මීට පෙර බැලුවා මේ මහානිදාන සූත්‍රය. මහානිදාන සූත්‍රයේදී මේ චන්දරාගයේ ඇති වෙන්නේ විනිශ්චය කිරීමෙන් කියන එක අපි තේරු ඉගෙන ගත්තා එදා. ඒ අපි විනිශ්චය කරලා බලනවා යම් කිසි දෙයක් ලැබුණාම ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාවට තණ්හාව වෙලා අපි ඒ දේ සොයනවා. ඒ සෙව්වට පස්සේ ඉතින් අපිට ඒ දේ ලැබෙනවා. ඉතින් ලැබුණාම අපි ඒක විනිශ්චය කරලා බලනවා. මේක මනසින් විනිශ්චය කරලා බලනවා මේක හොඳද? මේකේ වර්ණය හොඳද? මේකේ හැඩය හොඳද? මේක ගැළපෙනවද? ආදී වශයෙන් විනිශ්චය කර කර බැලීමෙන් තමයි අපිට මේ චන්දරාගය නැති වෙන්නේ. ඒකට මේ චන්දරාගය ප්‍රහාණය කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අපි අර විනිශ්චය කරන එක ප්‍රහාණය වෙන්න ඕනේ. විනිශ්චය කරන එක ප්‍රහාණය වෙන්න නම් පහසුම ක්‍රමය මොකද්ද? ඉන්ද්‍රිය සංවරය කරගත්තොත් අපිට උන්න අපි ඔබ දිහා බලන්නේ නැත්නම් විනිශ්චය කරන්න ඕනෙත් නැහැ. අපි හොයන්නේ නැත්නම් ඒ තන් ඒක අතහරිනවා නම් ඒක ගැන සෙවීමක් නෑ. මොකද මේක සිද්ධ වෙන්නේ අර දුකයි කියලා දන්න පුද්ගලයාට විතරයි. කොයික දැක්කත් දුකයි කියලා පේනවා නම් කල්පනා වෙනවා නම් මේ දේවල් හොයන්න යන්නේ නැත්නම් ඉතින් අපි හොයනවා. එතකොට මේ විදිහට චන්දරාග විනී චන්දරාග ප්‍රහාණයක් තියෙනවද? මේක තමයි මේ රූපයගේ නිස්සාරණය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊළඟට මහණෙනි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් මෙසේ රූපය දැනගන්නවා. අපිට ආපෝතේජෝ ආයපටවි කියලා ඒක දැනගන්නවා. ඒකට රූපේ සමුදය අපි දැනගන්නවා. මේ ආහාර සමුදය කියලා. රූපේ නිරෝධය දැනගන්නවා. මේ ආහාර නැති වුණාම ඒක නැති වෙනවා කියන එක. ඊළඟට රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දැනගන්නවා. ඊළඟට මේ ආස්වාදය දැනගන්නවා. ආදීනවය දැනගන්නවා. නිස්සාරණිය දැනගන්නවා. ආස්වාද ආදීනෝ නිස්සාරණ කියන තුන දැනගන්නවා. එතකොට මුලින් 4යි පස්සේ දීපු 3යි එතකොට 7ක් වෙනවා. මේ විදිහට දන්නවනම් ඒ පුද්ගලයා ඒ රූපයගේ නිර්වේදයේ පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස පිළිපදිනවායි කියලා කියනවා. නිබ්බිදායි විරාගායි නිරෝධායි පටිපන්නෝ. එතකොට එහෙම කරාම ඒ පුද්ගලයා තථාගතයන් වහන්සේ දේශනා කරන එයා මනාකොට පිළිපදිනවා කියලා. සුපටිපන්න කියලා කියන්නේ එතකොට හොඳින් පිළිපදිනවා. යම් කෙනෙක් සුපටිපන්නද ඒ පුද්ගලයා මේ ශාසනේ පිහිටා සිටි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට ශාසනය තුල පිහිටන්නේ මෙන්න මේ විදිහට පිළිපදිනවා නම් තමයි. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් මෙසේ රූපය දැන, සමුදය දැන, නිරෝධය දැන, නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, ආස්වාදය දැන, ආදීනවය දැන, මෙසේ රූපයගේ නිස්සාරණය දැන, නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තණ්හා උපදින්න විසින් ග්‍රහණය නොකොට මිදුණා වූ වෙති. එතකොට දැන් අපි දන්නවනේ මේ තණ්හාව තමයි අපිට මේ විදිහට ප්‍රශ්නේ ඇති වෙන්නේ කියලා. ඒ ප්‍රශ්නේ ඇති වෙන දේ මේ කියලා මේ තණ්හාව අතහැරීම තියෙනවා. අපි දැන් මෙතෙන් පෙන්වුව මුලින්ම අර නික්කම්මේ ඇති වෙනවායි කියලා. ඒ නික්කම්මේ හේතු කොටගෙන ඉතින් එක දිගේ යන්නේ නැති වෙනවා. අපි හොඳ පාරේ ගමන් කරනවා, ලෝභ පාරේ යන්නේ නැතුව. එතකොට මෙහෙම මිදුනොත් මේ පුද්ගලයා හොඳට මිදුණා වෙනවා. ඒ මිදිච්ච පුද්ගලයා කියනවා මේ පර්ෆෙක්ට් කියලා. එයා හොඳට මේ මිදිච්ච තියෙන කන්සියුමේට් කියලා කියනවා. මේ කේවලී කියලා දාලා තියෙන සිංහලෙන් මම දන්නේ නැහැ හොඳ වචනයක් ඒකට. ඉතින් පර්ෆෙක්ට් කියන එක තමයි මේක තියෙන්නේ කන්සියුමේට් වන් කියලා කියනවා. එතකොට මෙහෙම කෙනෙක් මේ හොඳට මෙහෙම මිදිච්ච කෙනෙක් ඒ සඳහා ඒ පුද්ගලයා සඳහා පවත්වා කන සඳහා වර්තේක් නැත කියලා කියනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා ගැන අපිට මේ මොකුත් ඒ පුද්ගලයාව හඳුන්වන්න ඩිස්ක්‍රයිබ් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ පුද්ගලයා අද මෙහෙම ඉඳලා හෙට මැරිලා මෙතන ඉපදෙනවා අන්න එහෙම කතාවක් කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ මේ පුද්ගලයාට. මොකද ඒ මේ මිදිච්ච පුද්ගලයා ඒ කියන්නේ රහතන් වහන්සේ ආපහු කොතනකවත් යන්නේ නැහැ. අනිත් පුද්ගලයන්ට කියන්න පුළුවන් ඉතින් මේ පුද්ගලයා මේ මෙතනින් වෙලා මෙයා තව භවයකට යනවා, එයා මෙතෙන්ට යනවා කියලා අර ගමනක් පෙන්වන්න පුළුවන්. ඉතින් මෙහෙම කෙනෙකුට පෙන්වන්න පුළුවන් කෙනෙක් නැහැ. රවුන්ඩ් එකක් නැහැ එයාට. එතකොට දැන් රූපය ගැන තථාගතයන් වහන්සේ මෙහෙම බැලුවහම මහා විශාල දීර්ඝ වශයෙන් බැලිය යුතු විස්තරයක් තමයි මේ බුදුහාමුදුරුවෝ එහෙම කෙටියෙන් ඒ සූත්‍ර දේශනාවේදී මෙතන පෙන්වන්නේ. ඊළඟ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වේදනා සමූහ 6. චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව, ශෝක සම්පස්සයෙන් උපන් වේදනාව. එතකොට චක්කු, සෝත, ගාන, දිව්වා, කාය, මනෝ කියන ඒ හයෙන් ඉපදිච්ච වේදනාවන් තියෙනවා. එතකොට අපි දන්නවා මෙතන මේ ඇහැයි රූපයයි ගැටිලා චක්කු විඥානය ඇති වෙනවා. මේ තුනේ එකතු තමයි ස්පර්ශය. ස්පර්ශයෙන් අපිට ඇති වෙනවා වේදනාව. එතකොට ඉතින් මේ වේදනාව ඇති වෙන ක්‍රම 6 තමයි මේකේ. ඇහෙන් වෙන්න පුළුවන්, කනින් වෙන්න පුළුවන්. මේ විදිහට මේ ආකාරයට 6 මේ විදිහට ඇති වෙනවා. එතකොට මේක හේතු වෙන්නේ කොහොමද? මේ ස්පර්ශ සමුදයෙන් තමයි වේදනා සමුදය. අපි අර ඉස්සෙල්ලා ආහාර කතාවේදී දෙවිනි පිටකත් සඳහන් කරපු ස්පර්ශ ආහාරය තමයි මෙතෙන් මේ කතා කරන්නේ. එතකොට මේ ස්පර්ශයෙන් තමයි මේ වේදනාව ඇති වෙන්නේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය ඉඳන් එතකොට මේ විදිහට සම්මා සමාධිය දක්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට වේදනාව නිසා යම්කිසි සෝයක් සොම්නසක් අපිට ඉපදෙනවද මේ වේදනාවේ ආස්වාදයයි. මතක ඇති මහා දුක්ඛක්ඛන්ද සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කළා වේදනාවේ ආස්වාදයි කියලා. කියන්නේ අපි ඉහළම එක තමයි තථාගතයන් වහන්සේ පෙන්වුවේ මේ අපි සාමාන්‍යයෙන් කාමයන් නිසා ඇති වෙන වේදනාව බුදුහාමුදුරු වචනයකටවත් ඒක කිව්වේ නැහැ. ඒක ඊයේ තරම්ම නොසලකී යුතු දෙයක්. එතකොට ධානයකට කෙනෙක් යනවා නම් ඒ ධානයකට ගිහිල්ලා ඒ ධාන තත්ත්වයේ ඉන්නකොට යා ප්‍රීතිය සහිතව ඉන්නේ ඒ වෙලාවේදී යා හානි කරන්න හිතන්නේ නැත්නම් තමන්ට හානි කරන්නෙත් නැත්නම් අනිත්‍යයට හානි කරන්න හිතන්නෙත් නැත්නම් අන්න ඒක තමයි මේ වේදනාවේ ආස්වාදය. ඉහළම ආස්වාදය අන්න ඒකයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මට ගැති ධානයෙන් ධානයට ගිහිලා ඒ තථාගතයන් වහන්සේ පෙන්වුව මේක තමයි ඉහළම ආස්වාදය කියලා. ඉතින් මේ කොයි වේදනාව වුණත් මේ සකස් කරන දෙයක්. ඉතින් ඒක නිසා ඒක අනිත්‍යයි, ඒක දුකයි, විපරිණාමයටපත් වෙනවා. මේක තමයි ආදීනවය. කෙනෙක් මේ වේදනාවේ චන්දරාගේ පහ කරනවාද, චන්දරාග විනී චන්දරාග ප්‍රහාණයක් වෙද්ද මේක තමයි මේ වේදනාවේ ගැලවීම. කියන්නේ නැත්තම් නිස්සරණය කියන්නේ මේකයි. escape කියලා ඉංග්‍රීසියෙන් කියන. එතකොට මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කළා යම්කිසි ශ්‍රමණ කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් මේ විදිහට මේ වේදනාව ගැන දැනගන්නවා හත් ආකාරයක. වේදනාව දන්නවා, සමුදය දන්නවා, නිරෝධය දන්නවා, නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවා, ආස්වාදය දන්නවා, ආදීනව නිස්සරණය කියන හත මේ විදිහට දන්නවා නම් ඒ පුද්ගලයා නිරෝධය පිළිබඳ පිණිස පිටි මේ මේ බහැලා තියෙන්නේ පිළිපන්නෝ වෙති. ඒක නිසා ඒ පුද්ගලයා ඒ සුපටිපන්න පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ එයා තමයි හොඳට ඒ පිළිපැදගෙන යන්නේ. එතකොට මේ විදිහට පිළිපදිනවා නම් ඒ පුද්ගලයා මේ ශාසනයේ පිහිටා සිටිනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ වගේම යම්කිසි ශ්‍රමණ කෙනෙක්, බ්‍රාහ්මණ කෙනෙක් මෙසේ වේදනාව දැන වේදනාවේ සමුදය, නිරෝධය, නිරෝධගාමී ප්‍රතිපදාව, ආස්වාදය ආදීන මේ නිස්සාරණේ දැන ඒ පුද්ගලයා මේ වේදනාව සම්බන්ධයෙන් අයින් වීම සඳහා නිබ්බිදාය, කලකිරීම, විරාගය, මේකින් ඉවත් වෙනවා, නිරෝධය සම්පූර්ණ නතර කරන් උපාදාන විස ග්‍රහණ නොකොට එයා විමුක්ති වෙනවද? එයා බොහොම හොඳට ඒකෙන් අයින් වෙලා එතකට ඒ සුපටි මේ සම්පූර්ණ විමුක්තිය සහිතව ඉන්නවා. ඒ විමුක්තිය සහිත ඒ පුද්ගලයා තමයි අර හොඳම පර්ෆෙක්ට් කෙනෙක් කියලා තථාගතයන් වහන්සේ කියන්නේ. එතකොට මේ වගේ පුද්ගලයෙකුටත් ඒ පැනවීමට දෙයක් ඇත්තේ නැහැ. ඒ පුද්ගලයා මේ කොහේ යනවද කියලා කෙනෙකුට කියන්න බෑ. ඒ පුද්ගලයා ගැන සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. මෙයා මෙතනින් මැරලා අතින්ට යනවා ආදි වශයෙන්. ඊළඟට තථාගතයන් වහන්සේ සංඥාව, සංඥාව කවරේද? මේ සංඥා සමූහ හයක් තියෙනවා. අපි දන්නවා මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, ධම්ම සංඥා කියලා සංඥාවන් හයක් තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් මේ දැන් බලන්න අර මේ සංඥාවන් ගන්නකොට දැන් හුඟක් වෙලාවට වේදනාව ගන්නකොට අපි ගන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන එක. එතකොට මේ ඇහි තියෙන දේ තමයි අපි කතා කරන්නේ නේද? ඒ වගේ මේ සංඥාව ගන්නකොට අපි නිතරම අර බාහිර වස්තුන් අනුව තමයි අපි කතා කරන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන එක. මෙතනත් මේ වෙනසක් තියෙනවා. ඒක හොඳට බලන්න. වේදනාවයි සංඥාවයි දෙපැත්තට යනවා විදිහට. එතකොට මේකට තමයි මේ සංඥාව කියලා කියන්නේ. එතකොට දැන් මේ අපි රඤ්ඤාවේ සංඥාවේ මොනවද දන්නේ? රතු පාට, නිල් පාට, සුදු පාට ආදී වශයෙන් අපි දන්නේ. වැදගත්ම දෙයක් තමයි සංඥාවෙන් දන්නේ මේ වේදනාව හඳුනා ගන්නවා. මේක සුඛයි කියලා හඳුනා ගන්නවා. මේක සුබයි කියලා හඳුනා ගන්නවා. අන්න ඒ දේ තමයි අපි මේ දිගට ගෙනියන්නේ. මගේ කියලා ගන්නවා. නිත්‍යයි කියලා ගන්නවා. හරියට වර්ධවා ගන්නවා අපි මේ වේදනාව. අපි දන්නවා අපි අර විපල්ලාස කියලා කියන්නේ තෝකයි අසුබ වෙච්ච දේවල් ජරා ගොඩක්. හැබැයි අපි බොහොම අපි සුබයි කියලා ගන්නවා. ඊළඟට මේක මේ බොහොම දුක් වෙච්ච දෙයක්. හැබැයි අපි මේක සුඛයි කියලා ගන්නවා. අපි පුරුදු වෙලා තියෙනවා. මේ ආහාර ටික ගත්තොත් පේනවා බලට දැම්මට පස්සේ මේක අසුචි ජරා තත්ත්වයට පත් වෙලා තියෙන දේ. ඒකත් තියාගෙන තමන් ඉන්නේ කියලා. හැබැයි එහෙම තියාගෙන ඉන්න තව පුද්ගලයෙක්ව බොහොම සුබයි කියලා තමයි අපි බලන්නේ. අන්න ඒ විදිහට ඒකෙන් අපි පුරුදු වෙලා තියෙන නිසා. ඒතර මේ සංඥාවෙන් අපි හරියට වර්ධිනවා. ඒ කියන්නේ ඔළුවේ කෙස් තියෙනකොට අපි බොහොම හොඳයි කියලා ගන්නවා. ඊළඟට මේ කෙස් ගහම පිඟානේ තියෙනවා චීය කියලා මේවා කරනවා. ඒතකොට පේනවා අපිට මේ සංඥාවන් අපි හරියට වරද්දනවා. වැරදි සංඥාවන් තමයි අපිට තියෙන්නේ කියලා. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ අපි මේ සංඥාව තමයි හදන්නේ. ඒතකොට සංඥාව හැදුවාම ඊතුරු දේවල් ඔක්කොම හොඳට හැදෙනවා. ඒ කියන්නේ අනිත්‍යයි කියන එක, දුක්ඛයි කියන එක බැලුවාම ඒ ඊතුරු දේවල් ටික ඒක නිසාම ප්‍රඥාවන් ඇති වෙනවා. මේ සංඥාවෙන් තමයි අර චේතනාව කියන එකත් අපිට ඇති වෙන්නේ. ඒතර මෙතන මේ සංඥාව හරිය වැදගත්. සංඥාව තේරුම් ගන්නවා නම් ඒ සංඥාව තේරුම් ගැනීම හේතු කොටගෙන මේ චේතනාවන් තේරුම් ගන්නත් පුළුවන්. හැබැයි මේක ටිකක් ගැඹුරුයි මේ හරියට යනකොට ධර්මයේ. තමන් ගාක් හොඳට මේ භාවනාවන් සමාධියෙන් තියෙනවා නම් තමයි මේ සංඥාව චේතනා කොටස ගැන බලන්න පුළුවන්. අනිත්‍යයට බලන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයකට විතරයි. ඒතර මෙතෙන්දිත් අපි දන්නවා නම් මේ සංඥාවේ සමුදය, සංඥාවේ සමුදයත් ඇවිල්ලා අර ස්පර්ශයෙන්මයි ඇති වෙන්නේ. එතකොට ඒ වගේම නිරෝධය, ස්පර්ශ නිරෝධයෙන් සංඥා නිරෝධය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි අපිට මේක නැති කිරීමේ මාර්ගය. එතකොට ආස්වාදයේ කියන එක අපි දන්නවා මේ සංඥාවන් හේතු කරගෙන අපිට සුඛයන් ඇති වෙනවා. පොට්ටපාද සූත්‍රයේ එහෙම දන්නවනම් පොඩ්ඩක් බලන්න. එතෙන්දි පෙන්නනවා තථාගතයන් වහන්සේ මේ එක එක ධානයන්ගේ තව ධානයන්ට අපි ගමන් කරමු. ප්‍රථම ධානියට යන්න ඉස්සෙල්ලා ඒ පුද්ගලයා මේ කාමයන් සංසිතව ඉන්නවා. ඉතින් එයාට ඒ කාම සංඥාවන් තියෙනවා. ඒක හොඳයි ගියාගෙන ගියා ඉන්නේ. වෙයි ප්‍රථම අධ්‍යයනට ගියාම යාට පේනවා ප්‍රීතියන් හිම සහිතව තියෙනකොට කොයි තරම් හොඳයිද මේක කියලා. එතකොට එතනදී එක සංඥාවක් ඇති වෙනවා. අර මුල සංඥාව, කාම සංඥාව වගේ දේවල් නැති වෙනවා. ඒ කියන්නේ මේක අර පුරුදු වීම අනුව තමයි මෙන්නේ. එතකොට ඒ ඒ ඒ සංඥාවන් වල ඒ විදිහට ආස්වාදිය තියෙනවා. ඉතින් මේක ඉහළටම ගියාම ওই හත්වෙනි ධ්‍යානට එහෙම ගියාම පේනවා සංඥා කොයි තරම් ආස්වාදයක් තියෙනවද කියලා. ඒ කියන්නේ වේදනාවන්ගේ මේ තොරව තමයි ඉන්නකොට. මනස හරියම පිරිසුදුව පවතිනවා එතකොට. කිසිය කරදරයක් නැතුව. එතකොට දැන් මේ විදිහට සංඥාව දන්නවා. ඒකේ ආස්වාදයක් මෙහෙම තියෙනවා කියලා දන්නවා. ඊළඟට මේ සංඥාව කොච්චර ගත්තත් මේකත් අනිත්‍යයි. මොකද අපි මේක සංඥාවක් හදන දෙයක්. අපි යම් කිසි ආකාරයකට පුරුද්දකින් හදන්නේ. නරක වුණත් හොඳක වුණත් සකස් කරන දෙයක්. සකස් කරන දේ ගත්තාම ඒකේ අනිත්‍යභාවය තියෙනවා. එතකොට මේක තමයි මේ ආදීනවේ නිත්‍ය නැතිකමක් නිසා. ඉතින් කෙනෙක් අපි හිතමු හොඳම ඉහළට හත්වෙනි ධානයේ වගේ තත්යකටම සංඥාව දිනු කළායි කියලා. එහෙම දිනු කළා ගොඩාක් කාලයක් හිටියත් ඉතින් අන්තිමට ඒ ලෝකෙක ගිහිල්ලා ඉපදුනත් මැරලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය අවබෝධ වෙලා නැත්නම් සෝවන් වෙලා හිම නැත්නම් බොහෝ දෙනෙක් අපාය තිරිසන් ලෝකෙ ප්‍රේත ලෝකෙ තමයි ඉපදෙන්නේ. ඉතින් ඒ තරම් පහළට වැටෙන දෙයක් මේක. එතකොට ඒකේ ආස්වාදයේ තිබුණට ආදී නෙවෙයි අර වාගේ ගැඹුරුයි. එතකොට ඊළඟට මේකේ යම් කිසි ආකාරයක චන්ද්‍රාග විනී චන්ද්‍රාග ප්‍රහාණයක් තියෙනවද මේක තමයි නිස්සරණය කියලා කියන්නේ. ඊළඟට මෙතෙන්දි තථාගතයන් වහන්සේ අර ඉස්සර වගේම පැහැදිලි කරා මෙතන මේ කෙනෙක් හරියට දන්නවද මේ පුද්ගලයා ඉනිවරදී ඒ පිළිපැදලා ඉන්න අය සුපටිපන්නයි කියලා. ඊට පස්සේ එහෙම විමුක්ත වුණා නම් මේ පුද්ගලයාව කෙනෙකුට හඳුන්වන්න බෑ. ඔහු මෙතෙන්ට යනවා මෙතෙන්ට යනවායි කියලා හඳුන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක අවබෝධ කරගත්තා. ඊළඟට සංස්කාර. සංස්කාර ගත්තහම තථාගතයන් වහන්සේ මෙතෙන් දේශනා කරනවා මහණෙනි මේ චේතනා සමූහ හයක් කියලා. මොනවද සංස්කාර කියන්නේ? රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, ස්පර්ශ සංචේතන, ධම්ම සංචේතන. එතනදී බලන්න මේවා කිව්වේ මේ ඇහි චේතනාවකින් එක නෙමෙයි නේද? රූප, ශබ්ද, ගන්ධ. සංඥාවටත් කිව්වේ රූප, ශබ්ද, ගන්ධ කියනවා. අර සංඥාවෙන් වෙන දේ තමයි මේ චේතනාවට මේ විදිහට යන්නේ. සංඥාවෙන් ගන්න දේවල් අපි මේ චේතනාවට මේ විදිහට ඇතුල් වෙනවා. එතකොට මේ විදිහට මේ චේතනාව සම්බන්ධයෙන් කෙනෙක් දන්නවා නම් මේකේ සමුදය ස්පර්ශය හේතු කොටගෙන තමයි මේ චේතනාව ඇති වෙන්නේ. ස්පර්ශ නිරෝධය තමයි ඒ චේතනාවේ නිරෝධය වෙන්නේ. ඊළඟට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ආස්වාදයේ කියන එක තියෙනවා චේතනාවේ. ඒ චේතනාවේ ඒ ආස්වාදයෙන් තියෙනවා මේ විදිහට. ඊළඟට ආදීනවේ තමයි ඒක නැති වෙනවා කියන එක. සංඥා වෙනස් වෙනකොට මොකක් වෙනස් වෙනවද? උතර සංඥාව අනිත්‍යයි කියලා දන්නවනම් අපි දන්නවා මේ චේතනාවත් අනිත්‍ය වෙනවා කියන එක. ඊළඟට අපි මේ චේතනාවන් වල අපි චන්ද්‍රාග විනී චන්ද්‍රාග ප්‍රහාණයක් තියෙනවද? අන්න ඒක තමයි මේ ඒක නිස්සරණය කියලා කියන්නේ. ඒකෙන් ගැලවීම කියලා දේශනා කරන්නේ. ඉතින් මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කළා මේ කෙනෙක් මේ විදිහට මේ හත දන්නවා නම් ඒ පුද්ගලයා මේක සම්පූර්ණයෙන් හොඳට දන්නෝ සුපටිපන්න පුද්ගලයේ. එතෙ මේ ශාසනය පිහිටලා තියෙන්නේ. එතකොට මේක දැනගෙන මේ පුද්ගලයා මේ විරාග වෙලා නිරෝධ වෙලා මේකෙන් මිදෙනවද මේ මනාවට මිදෙනවයි කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ විඥාණය ගැන සඳහන් කරනවා. එතකොට විඥාන හයයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයයි. එතකොට මේ විඥාන හයේ නාම රූප සමුදයෙන් තමයි මේ විඥාන සමුදය වෙන්නේ. නාම රූප කියන එක දන්නවා අපි. අතන අපි රූප කොටස මුලින් කතා කරා. එතකොට නාම කොටසට අපි දන්නවා ඔය මුලින් කතා කරපු ඒවායින් කීපයක්ම එතන තියෙනවා. අපි දන්නවා ස්පර්ශය තියෙනවා, වේදනාව තියෙනවා, ඊළඟට චේතනාව, මානසිකාරය කියන ඒවා, සංඥා ඒවා අයිති වෙනවා මේ නාම කොටසට. එතකොට රූප කොටස ආපෝ තේජෝ වායු පඨවි. එතකොට මේ මේක ඇති වෙනවා නම් නාම රූප ඇති වෙනවා නම් අපිට විඥානය ඇති වෙනවා. නාම රූප නිරෝධ වෙනවා නම් විඥාන නිරෝධ වෙනවා. මේක නිරෝධ වෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ විඥානය නිසා අපිට සුවයක් සොම්නසක් ඉපදෙනවද? මේ විඥානයන්ගේ ආස්වාදය. විඥානය අනිත්‍යද, පෙරෙන ස්වභාවයද? මේ විඥානය කියන එක ගාව මේ 6 වෙනි ධ්‍යානයේදී බොහෝම හොඳට තේරුම් ගන්න පුළුවන්. විඥානයේ සුවය ආදී හැම ගත්තහම ඒ විඤ්ඤාණ අනන්තෝ විඤ්ඤාත් තත්ත්වය කෙනෙකුට පවත්න්න පුළුවන්. එතකොට එයාට පේනවා මේකේ කොයිතරම් සෝයක් සොම්නසක් තියෙනවද කියලා. බොහොම සියුම්. මොකද මේ අනිත් දේවල් කැපිලා ගිහිල්ලා රූපයන් ගැන සංකල්පයන් ඇති වෙන්නේ නැතුව ඒ මනස පවතිනකොට බොහොම හොඳට පවතිනවා. එතකොට මේවයි මේ ආස්වාදය මේ විදිහට තියෙනවා. ඒ විඤ්ඤාණය මේ විදිහට අනිත්‍යභාවය තියෙනවද? අන්න ඒක තමයි වෙරළෙනවද? මේක තමයි ආදීනමයි කියලා කියන්නේ. තමන් බයව හොඳයි කියලා හොඳට අල්ලගෙන ඉන්න බොහෝ කලක් ඉන්න පුළුවන් කියලා කැඩලා බිඳලා ගිහිල්ලා ඊට පස්සේ ඉතින් අපාය තිරසන් ලෝක තත්ත්වයට යනවා. ඒතර විඥානීත් අපි චන්ද්‍රාගය ප්‍රහාණය කරනවාද මේ විඥානී නිස්සරණය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊළඟට මේ යම්කිසි කෙනෙක් වම්නෙක් රහ්මියෙක් හෝත්‍රාමණයෙක් මේ විදිහට දන්නවද මේ විඥානීය දන්නෝ විඥානීය සමුදය දන්නෝ විඥානීය නිරෝධය දන්නෝ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නෝ. ඒතර මේ විදිහට දැන්න ගන්නවා. ඒ වගේම ඒ ආදීනමේ ආස්වාදයේ නිස්සරණී කියනව දැනගෙන ඒකෙන් නැති නිබ්බිදාය කියන එක කියන්නේ නිර්වේදය පිණිස විරාගය නිරෝධය පිණිස ඉවත් කිරීමට කෙනෙක් පිළිපදිනවද ඒ පුද්ගල සුපටිපන්නයි මේ ශාසනය පිටලයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒතොර ඒ වගේම මේ පුද්ගලය මේ විදිහට කලකිරිලා මේකෙන් මේ තෘෂ්ණා නැතුව උපාදානයන් දැඩිව ගන්න නැතුව ඒවා මිදෙනවා නම් මේ පුද්ගලයා අර කේවලී කියලා කියනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ ගත්තාම ඒ සම්පූර්ණයෙන් පර්ෆෙක්ට් ගතියටපත් වෙච්ච පුද්ගලයෙක්. ඒ පුද්ගලයාව කෙනෙකුට කියන්න බෑ මෙතන ඉපදිනවයි අතන ඉපදිනවයි කියලා එහෙම දෙයක් නැහැ. ඒතකොට මේ විදිහට තථාගතයන් වහන්සේ පෙන්නවා මේක තමයි මේ හත් ආකාරයකට අපි මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන එක බලනවා කියන එක. මේක හුඟක්ම හොඳට සිතින් මතක තියාගෙන භාවනා කරන වෙලාවට ඒ භාවනාවේ හතම ওই විදිහට හිතන්න පටන් ගන්න ඕනේ. ඒ හිතන්න පටන් ගත්තාම ඒක නිසාම පුදුමාකාර විදිහට ඒ තමන්ගේ ඒ ඥානයක් දිනු වෙන එක පැත්තකින් සමාධිත් ඇති වෙනවා ඒ විදිහට. මේක හිතන්න තමයි මේ පුළුවන් තරම් හිතන තරමට තමයි මේක ප්‍රතිඵලය ගන්න පුළුවන් වෙන්නේ. නිකන් අපි අහගෙන හිටියටම හරියන්නේ මේක පුළුවන් තරම් තමන් කෙනෙකුට කියලා දෙනවා කටපාඩම් ඒ මතක තියාගන්න ඕනේ. මතක තියාගෙන භාවනාවේදී බලනවා. ඉතින් කොටසක් සමහරවිට මතක නැති වෙන්න පුළුවන්. ඒ කොටස එහෙම තියලා හැබැයි භාවනාව වුණාම බලනවායි කියලා කල්පනා කරලා බලන්න. එතකොට පෙනේවි තමන් මේ සමාධියට යනවා. ඒ වගේම මේ තමන් නොදන්නා කොටස මෙතන තියෙනවායි කියන එකත් තේරෙනවා. මෙතන එක අපි බලාගෙන යනකොට කෙනෙකුට පේනවා මේක නිකන් හරිම එකම විදිහ නේද කියලා. හැබැයි භාවනාවේදී පෙනේ හිතා ගන්නවත් බැහැ කියලා පළක් කොටස. ඒ කියන්නේ ඒ තරමට අපි මේක දන්නේ නැහැ. අන්නේ දන්නේ නැති බව මොන භාවනාවෙන් මේක බලනකොට කෙනෙකුට පේනවා. එතකොට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා නම් අන්නේ මේ විදිහට අපි මේ ධර්මය අහලා ඒක භාවනාවේදී නැවතත් සිතන්න පටන් ගන්න ඕනේ. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්නවා දැන් මේ සත්තත්තානි මේ හතයි මේ පින්නුවේ පහ සම්බන්ධයෙන් ඊළඟට කියනවා මේ ත්‍රිවිධ උපපරීක්ෂා කියලා කියනවා ට්‍රිපල් ඉන්වෙස්ටිගේට් කියලා ඉංග්‍රීසියෙන් කියනවා කොහොමද වෙන්නේ කියලා. එකක් තමයි මේ පුද්ගලයේ මේ ධාතු වශයෙන් විමසලා බලනවා. මේ මොන චක්කු ධාතු රූප ධාතු මේ ආදි වශයෙන් මේ ධාතු වශයෙන් විමසලා බලනවා. ඒ වගේම මේ ආයතන වශයෙන් විමසලා බලනවා. මේ ස්කන්ධ ආසාදී ඉන්ද්‍රයන් සහිත ඒ ආයතනයන් වශයෙන් විමසලා බලනවා. ඒ ආයතනයන් වශයෙන් විමසලා බලනකොට කල්පනා කරලා බලන ඔය අය දෙන ආර්ථයෙන් තමයි ඔය ආයතනයෙන් බලන්නේ. දැන් රජුරවන්ට මේ අය දීමේනේ රජුරවන්ට මේ දේවල් ලැබෙන්නේ මේ ටැක්ස් ලැබෙන්නේ. අන්න ඒ වගේ මේ අපේ මේ ආයතන වලින් අපිට දෙනවා මේ අය අර රූප, ශබ්ද, ගන්ධ ඔයයි අපිට ඕන එකතු කරලා දෙනවා අපේ පංච උපාදානස්කන්ධයට. ඒක එහෙම වෙනවා කියන එක කල්පනා කරනවා. ඊළඟට පේනවා මේ ධාතුයි මේ තියෙන්නේ කියලා. ඒක දෙක දෙවෙනි එක ධාතු, පළවෙනි එක ධාතු, දෙවෙනි එක ආයතන. ඊළඟට මේ පටිච්ච සමුප්පන්න ධර්මයයි කියලා. දැන් මේ පටිච්ච සමුප්පන්න ධර්මය තමයි තථාගතයන් වහන්සේ මෙච්චර වෙලා මේ කෙටියෙන් තථාගතයන් වහන්සේ පෙන්නුවේ මේ විදිහට මේක තියෙනවා මේ අපි බැලුවා දීර්ඝ වශයෙන් මේ කබලිකාර ආහාර හේතු කොටගෙන මේ දේවල් ඇති වෙන්නේ කොහොමද කියලා. ඒතොර මේක විමසලා බලනවා මේ පටිච්ච සමුප්පන්න වශයෙන්. ඒතොර මේ විදිහට බලනවා නම් මේ ඒ පුද්ගලයා තමයි මේ ත්‍රිවිධ උපපරීක්ෂා කියලා කියන්නේ ට්‍රිපල් ඉන්වෙස්ටිගේටර් කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේ හත්තන දක්ෂ වෙනවද? ඒ විදිහම ත්‍රිවිධ උපපරීක්ෂාවේ දක්ෂ වෙනවද? ඒ පුද්ගලයා ඇවිල්ලා අර විදිහට සම්පූර්ණයෙන්ම මේ රහත් බවට පත් වෙච්ච උත්තරීතර පුද්ගලයෙක්. පර්ෆෙක්ට් බවට පත් වෙච්ච පුද්ගලයෙක් කියලා තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී මේ දේශනා කළා. එතකොට මේක හරිම කෙටියෙන් තියෙන්නේ මේ කෙටියෙන් සූත්‍ර දේශනා කිරීමේ වැදගත්කමකුත් තියෙනවා. ඒක හොයාගත්ත පුද්ගලයාට ඒ භාවනා කරනකොට ඒ කෙටි කොටස, ඒ කියන්නේ ඒ කොටස් කොටස් අවබෝධ වෙලා තියෙනවා නම්, පැටහෙනවා නම්, ඉතාමත්ම වේගයෙන් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන ගැන දිගට දිගට තමන්ගේ මනසෙන් ගෙනියන්න පුළුවන් ගමනක් තියෙනවා. එතකොට ඒක නිසාම දිගට දිගට දකින්න පුළුවන් වෙනවා. එතකොට අපි මේක දිගටම බලබලා ඉන්න එක තමයි මේක තියෙන්නේ. පුළුවන් තරම් මේක ගැන කල්පනා කරනවා. ඒ කල්පනා කිරීමෙන් තමයි ඒ මාර්ගඵලයන්, මාර්ග චිත්තයන් එහෙම දේව ඇති වෙන්නේ. හොඳයි, එහෙනම් අපි දැන් අපි ප්‍රශ්න වලට යොමු වෙමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ડોક્ટર මේ මාළාරවිල කතා කරන්නේ. මට හිතෙනවා ડોક્ટર දැන් උදේට ඉඳගන්න භාවනාවේදී අපි ඒකෙදි හිතනවා කියන්නේ දුක ගැන. එතකොට හවසට අපි මේ සූත්‍රයක් අරගෙන ඒක දැන් ડોક્ટર කිව්වා වගේ මේ සූත්‍රේ දුක බෑග්ග්‍රවුන්ඩ් එකේ තියාගෙන ඒක ඇතුළට යන්නේ නැතුව කියන්නේ උදේ දුක සම්පූර්ණයෙන්ම බලලා හවසට පුළුවන් මේ සූත්‍රයක් අලලා ඒක ගැන භාවනා කරන්න.
ඔව්. දැන් මුලින් උදේට අර විදිහට භාවනා කරලා හවසට සූත්‍ර දේශනාව ඉස්සෙල් එකපාරක් කියවන්න. ඒ සූත්‍ර දේශනාවේ මේක මට තේරිලා නැහැ. මට මේක තේරෙන්නේ නැති දෙයක්. මම මේ මහන්සියලා මේක බලනවයි කියලා මනසින් බලන්න මේක මතක තියාගන්න. හරියට මේක මම දැන් හිතන්නේ මම කාට හරි තව කෙනෙකුට කියනවා කියලා. මේ කියන්න නම් මම පොත බලන්නේ නැතුව කියන්න මම කොහොමද මතක තියාගන්නේ කියන ආකාරයට තමන්ගේ මනසෙන් හොඳට මේක මතක තියාගන්න. මතක තියාගෙන ඊට පස්සේ තමන්ට පුළුවන් නම් ඒ මොහොතේ ගිහිල්ලා භාවනා කරන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි. එහෙම බැරි නම් පහවදා උදේට අපි අර දුක බලාගෙන යනකොට දැන් බලන්න මෙතන කතා කරන්නේ අපි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා කොටසක් අර දුක්ඛ සත්‍යයේ තියෙනවා. එතකොට එතෙන්ට ආවම අපිට මේක බලන්න පුළුවන් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන. මේකේ තථාගතයන් වහන්සේ මේ හත් ආකාරයට මෙහෙම බලන්නේ කියලා කිව්වා. එතකොට අර තමන් පුරුදු විදිහට සමුදයස්තංගමියත් බලලා මේ විදිහටත් බලනවා. බලන්න කොච්චර දුරට මේක යයිද කියලා එහෙම කරනවා නම් තමන් අර සමුදයස්තංගමියත් බලලා, يعني දුකයි කියලා බලලා මේ පහම සම්බන්ධයෙන් අපි හිතමු රූපයයි වේදනාවයි දෙක විතරක් ගන්නකො සංඥා සංස්කාර අමාරු නම් තාම රූපය වේදනාවයි මහන්සියලා බලනකොට පෙනීවි. පුළුවන් තරම් තරමට පෙනීවි. ඒක මෙනෙහි කරන්න ඕනේ. මේ සූත්‍ර දේශනාවන් කණින් අහලා ඊට පස්සේ අර පැත්තකට දාලා නිකන් ඉන්න නෙමෙයි තියන්නේ. මේ රූප එකක් ඇහුවට පස්සේ ඒක මෙනෙහි කරලා බලන්න ඕනේ. ඒ මෙනෙහි කරලා බැලුවාම තමයි ඒක පිටින්. හුඟක් වෙලාවට හිතන්නේ ඉගෙන ගන්නකොට හිතන්නේ මම තව කාටද කියලා දෙනවා කියලා. එහෙම හිතාගෙන බලන්න. හොඳට මතක තියාගන්න බලන්න. භාවනා කරන්න ගියාම පෙනී තමයි මතක නැති කියලා. ඒක එහෙම වෙනවා. ඒක වෙන්නේ හේතුව තමයි මේ තථාගතයන් වහන්සේගේ වචනේ මෙහෙම අපි අහගෙන ගියාට අපි භාවනා කරන්න ගන්නකොට අපි ඕකේ කොටසක් විතරයි අපිට එන්නේ. ඊතුරු කොටස අර මතකයේ තියෙනවා නම් යන්තම් එනවා. එහෙම නැත්නම් අපි මේ සමාධියුතු බලනකොට වෙනස් ආකාරයකට යොක වැඩ කරන්නේ. ඒකේ අමතක වෙච්ච කොටස් තියෙන පුළුවන්. මතක තියෙනවා නම් ඒක බොහොම වටිනවා. මතක තිබුණත් අර ගිරව වාගේ නෙමෙයි මේක අර හේතු කාරණා අනු අර ත්‍රිවිධ පරීක්ෂා වෙන්නේ කියලා කිව්වේ. ඒ විදිහට මහන්සියලා බලන්න ඕන. ඒතර මේ ක්‍රමයට උදේට භාවනාවේ හවසට සූත්‍රයේ ඒ කියන දෙකේ මතක තියාගෙන ආපහු භාවනා කරනවා නම් අන්න ඒක අනුව බොහොම ඉක්මනට ඉස්සරහට යන්න පුළුවන්. තෙරුවන් සරණයි.
ගොපින් ડોක්ටර් තෙරුවන් සරණයි.
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
මේ සූත්‍රයේ විදිහට මේ ස්කන්ධ සමුදය වෙන්න ආහාර සමුදය හේතු වෙන බව කියනවා. එතකොට මේ ආහාර සමුදයේම හේතු වෙනවා නේද? අනිත් පැත්තට මේ අවිද්‍යාවට, තෘෂ්ණාවට, කර්මවලට වගේ එහෙම ලින්ක් කරන වගේ පේනවා මේක.
ඇයි අපි එහෙම මයිකේ පොඩ්ඩක් ලින්ක් කරගන්න. එතකොට දැන් අපි මේක බැලුවා අපි මුලදිම මන් දන්නේ රමණ හිටියද කියලා. අපි මුලදිම බැලුවා මේ ආහාර හතරෙන් කොහොමද මේ අවිද්‍යාව වෙන්නේ? තෘෂ්ණාව ඇති වෙන්නේ අර ආහාර හතර ටිකක් දීර්ඝ වශයෙන් ගෙනිච්ච ඒක තමයි. ආහාරයෙන් තමයි මේ අනිත්‍යව ටිකක් ඇති වෙන්නේ. අවිද්‍යාව එහෙම ඇති වෙලා ඒකෙන් ආපහු රූපයන් ඇති වෙන විදිය. එකකින්ම විතරක් නෙමෙයිනේ. එතකොට මේ සම්පූර්ණ බුදුහාමුදුර මෙතන නෙමෙයි කබලිකාර ආහාරයම නෙමෙයි තථාගතයන් වහන්සේ කිව්වේ ආහාර සමුදයෙන් රූප සමුදය කියන එකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ හේතු කොටගෙන සම්පූර්ණයෙන් මේ දේ ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට එකක් තේරුම් ගත්තාම එකක් ඒ කියන්නේ ආහාර ටික තේරුම් ගන්න පුද්ගලයාට මේ අනිත් ඒවා ඔක්කොම දේවලු තේරෙනවා.
එතකොට ඩොක්ටර් අන්තගේ පටිච්ච සමුප්පාදය උඩ යට කොටස් ඔක්කොම ලින්ක් වෙනවා වගේ මේ ආහාර සමුදය බලනකොට.
ඔක්කොම ලින්ක් වෙනවා. ඔක්කොම ලින්ක් වෙනවා. ඕකේ ඔය ඇත්තෙන්ම කියනවා නම් ඔය මෝහසල්ලය කියන එක කතාව බැලුවාම මෝ අවිද්‍යාවෙන් මෙහෙම මෝහසල්ලය වෙනවායි කියලා ඒ අතීතයේ තිබිච්ච මෝහය තමයි මේ අපිට ඊළඟට අවිද්‍යාව වෙන්නේ මේ භවයක් වෙනකොට. එතකොට ඒ තෙන්දි අපිට පේනවා මේකේ ආහාර කතාවේදී කරුණු 39ක් 38ක් ගිහිල්ලා තමයි මේ මෝහසල්ලයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ ආහාර විඥාන ආහාර දිගේ ගිහිල්ලා අපිට මෝහසල්ලේ ඇති වෙලා ඒකෙන් අපිට අන්න අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව හේතු කොටගෙන අපිට මෝහසල්ලේ, මෝහසල්ලේ නිසා අවිද්‍යාව. එතකොට පටිච්චසමුප්පාදය අපි උදින්ම පටන් ගන්නවා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක. සංස්කාරයෙන් තමයි අවිද්‍යාව ආවේ. ඊළඟට අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර දැන් මනෝ සංචේතනාවෙන් හැදෙන සංස්කාරයෙන් මේ විඥාණය හැදුනේ. ඒ විඥාණයෙන් තමයි අර මෝහය අපිට ඇති වෙන්නේ. ඉතින් මේක අතීත අනාගත ඒ වගේ වෙනස් වෙයි වෙනස් වෙවි යන්නේ. මුළු ධර්මයම මෙතන පැහැදිලි වෙනවා මේ මේ ආහාර වශයෙන් බලනකොට.
බොහොම පින් ડોක්ටර් අනතුංග.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ලලිත් මේ මනෝ කතා කරන්නේ. මේ අපේ දැන් කලින්කා ආහාරයේ අසුබ්බේ දැන් අපිට අපිට අරමුණ කරේ කලින්කා ආහාරයක් සුබ වශයෙන් ගත්තදී මේ අපි මේ බල්‍යාශයක් වෙන්නේ. ඉතින් අපි අසුභය වශයෙන් ගත්තදින් ඒ අසුභය වශයෙන් ගන්න එක සුභ කියලා හිතන එකද එතන තියෙන විපල්ලාසය?
අසුභය කියලා ගත්තොතින් එතන විපල්ලාසයක් නැහැ. අසුභය කියලා කියන එක සත්‍යයක්. සුභයි කියන එක විපල්ලාසය.
අපිට කැමති නැති විදිහට එකක් දැක්කොතින් එතකොට ඒක අසුභ විදිහට අපි දැක්කොතින් මේ ඒක අසුභයි කියලා අපේ හිතේ තියෙන එක අසුභයි කියන එක අපි සුභයි කියලා හිත
ඔව් එතන ඔයාට පැටලිල්ලක් තියෙනවා. අපි කැමති නැති එකක් දකින්නයි කියලා කියන්නේ කැමති නැති කියලා කියනකොටම එතෙන්දී අපේ මනසේ තියෙනවා එහෙමනම් මට කැමති ඇති එකකුත් තියෙනවා කියලා. ඒ මට කැමති ඇති එක තමයි මම අල්ලගෙන ඉන්නේ. ඒක මට සුබයි, මේ දැකපු එක මට අසුබයි.
ඔව් ඒක තමයි ඒක තමයි මම හිතුවා. ඒක එහෙම නේද රයිට් එක?
ආ
දැන් සුඛයකත් අපි දැන් අපි දුකයි කියලා හිතුවට අපි දුකයි කියලා බලන එක සුඛයි කියලා හිතනවා
නේද? ඔව් ඒ කියන්නේ දුකයි කියලා අපි බලනකොට අපිට පේනවා මේ දුක්ඛය කියන එක හොඳට බලනවා නම් සම්පූර්ණ යථාභූත ඥානෝ හැටියට දන්නවා නම් කෙලින්ම අපි දුක්ඛය කියන එක සම්පූර්ණයෙන් අවබෝධ කර වෙන විදිහට ගමන් කරනවා. නමුත් අපිට හුඟාක් වෙලාවට තියෙන්නේ මේ අපේ අපි දැන් අර ආහාර කතාව ගත්තොතින් අපි කාපු කෑමක් හරි අපි කිසි සුවයක් විඳපු බුද්ධලයක් හරි ගත්තාම ඒ ස්පර්ශයක් වෙනකොටම අපේ සංස්කාරස්කන්ධේ පෙර තිබිච්ච අපේ කර්මයේ තියෙනවනේ. ඒ කියන්නේ අපි මේ භවයේදී සහ පෙර භවවලදී කරපු කර්මය අනුව අපිට ඇති වෙන මේ සංස්කාරස්කන්ධයේ විසින් මේක එක පාටම පාර්සලයක් වගේ අපිට සකස් කරනවා. සකස් කරනකොට ඔය සකස් කරන අවස්ථාවේදී අපිට සකස් කරන්නේ සුඛයි කියලා. අර මිදිච්ච රහතන් වහන්සේට විතරයි ඒක එහෙම නැත්තේ. අනිත් අයට යම් වූ ආස්වාදයක් සහිතව ඒ රූපයන් මේ සකස් වීමක් තියෙනවා. ඒ සකස් වීම එනවත් එක්කම මෙයාට හිතෙන්නේ මේක සුභයි, සුඛයි, මගේ නිත්‍යයි කියන ගතියට තමයි මේ පුද්ගලයාට එන්නේ. අර යෝනිසෝ මනසිකාරය අපි පවත් ඉන්න අවස්ථාවක නම් අන්න එහෙම කෙනෙක් දැක්කයි කියලා ඒ පුද්ගලයා ගැන හිතන්නවත් යන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙනකොට නම් අන්න අර කියන කතාව හරි. එතකොට අපිට කෙලින්ම අර දුක්ඛය කියන එක තමයි එතෙන්දී යන්නේ. ඒ දුක්ඛය කියන එක පවතිනවා නම් මෙතනින් එහා පැත්තට අපි ගමනක් යන්නේ නැහැ. මෙතනින් ඒක දුක්ඛයි කියලා ගත්තාම අනත්තා කියන එක නිකම්ම එනවා. මොකද මේ සංඥාවෙන් හැදෙන චේතනාවෙන් සංඥාවෙන් හැදෙනවනේ සංස්කාරයක්. චේතනාව හේතු කොටගෙන මේ මගේ කියලා ගත්තාම සංස්කාරය හැදෙන්නේ. මේ සංඥා සංස්කාරය කියලා කියනවා. මේ සංඥා සංස්කාරය කියන්නේ චිත්ත සංස්කාරය. මේ චිත්ත සංස්කාරය කෙනෙක් අනත්ත කියලා ගත්තොතින් එහෙම මේ පුද්ගලයා මේ චේතනාවට ඇලෙන්නේ නැහැ. මේ චේතනාවෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඒකේ චන්දරාගයත් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. මෙහෙම වුණේ නැත්තම් මොකද වෙන්නේ? අර කීපු දේ දැකපු දේ දකින්නත් එක්කම ඔක්කොම අපේ පාර්සලේ අපි පිළිගන්නවා. ගෙදෙට්ට අර මේ ලියුම් කාර්යය ගෙනත් දෙන පාර්සලේ වාගේ මේක දකින්නකොටම මේ මුළු පාර්සලේම අරගෙන ඉවරයි. ඉතින් ඒකට අර හිතා ගන්න බෑ. ඒතර ටිකක් වෙලා ගිහිල්ලා සිහියටපත් වෙලා සමහර වෙලාවට අයින්නේ. ඉතින් රහතන් වහන්සේ නම් මේක දකින්නකොටම මේකෙම මිදුණයි කියන එක තමයි රහතන් වහන්සේට තියෙන්නේ.
එතකොටයි හැමතිස්සෙම එන්නේ අපිට ස්පර්ශයෙන් එන්නේ සුඛ සුඛ කියන එක දැන් රහතන් වහන්සේ මහා කප්පියගේ ඔක්කොම සුඛ කියන සුඛ කියලා තමයි දැකෙන්නේ.
දකින්නේ අපි අකමැති දෙනයක් දැක්කා වුණත් ඒ අකමැති වෙන වෙලාවෙදී අපි අර තව එකෙනෙක්ව අල්ලගෙන ඉන්නේ. අකමැති වෙනකොට මම මේ කැමති වෙච්ච දේ තියෙන්න ඕනේ මම අකමැති වෙන්න. එතකොට කැමති දේ අල්ලගෙන තමයි මං ඉන්නේ. එතකොට ඒක මට සුඛයි මේක මට දුකයි. ඒ කියන්නේ අරගේ විපරිණාමය තමයි මට මේ දැකලා මඩට තරහ ගිහිල්ලා වගේ ගතියක් තියෙන්නේ. එතකොට නිතරම අපි එකක් අල්ලගෙන ඉන්නවා. දැන් රාතන් වංශය කියනකොට මේ පුද්ගලයෙක් මේ අකමැතිය කැමතිය කියලා කතාවක් නැහැ. ඒ කොයි කෙනත් එකයි. ඒ කියන්නේ ඉතින්දි දන්නවා මේ කවුරුත් කතා කරන්නේ ආපෝ තේජෝ වායු පටවි කොට. එතකොට මේ දැන් ඔය රූපයකට ගත්තාම අපි සාමාන්‍යයෙන් නම් දැන් අපිට කවුරු හරි බනිනවා නම් එහෙම ඉතින් අපි බොහොම කලබල වෙනවානේ මේ මට බනිනවයි මෙහෙමයි කියලා. දැන් රාතන් වහන්සේ කෙනෙකුට ගත්තාම නිකන් අර බල්ලෙක් අපි හිතමු මේ දොරකට බුරනවා කියලා. බල්ල දොරකට බිරුවාම ඉතින් සාමාන්‍ය මිනිස්සුෙක් බැලුවාම පේනවා මේ බල්ල බුරන්නේ දොරට කියලා. මෙනි මේක කරන වැඩි මේ බල්ල දොරට බුරනවා කියලා. අන්න ඒ වගේ අර පුද්ගලයා බනින්නේ අර දොරවාගේ තියෙන පටවි ආපෝ තේජෝ වායු පටවි කියන මේ කොටසකට හැදිච්ච දෙයක් කියලා කලින් අවබෝධ කරගත්ත දෙයක් ඒකට තමයි මේ බනින්නේ. අන්න ඒ වගේ හැඟීමක් රාතන් වහන්සේට තියෙන බැන්න වුණා. එතකොට දැන් බලන්න මේකේ අවබෝධ නොකරගත්ත පුද්ගලයාට තමයි මෙතන අන්න මේ මගේ රූපයට මට දැන් කවුරු හරි බනිනවනේ බනිනවාගේ රූපේ දිහා බලලා රූපයට එහෙමනේ. එතකොට දැන් බැලුවාම මේ තමන්ගේ රූපය මගේ කියලා මෙහෙම ගත්ත එක්කෙනාට තමයි මේක අර බනින එකත් එහෙම වදින්. හැබැයි මේක අපි අර බල්ලගුරුනෝ වගේ මේක දොරටයි කියලා ගත්තනම් මේ රූපයකටයි මේ බනින්නේ කියලා එතෙන්දි ගත්තාම මොකොත් ඒ වගේ තමයි අර වේදනා සංඥා සංස්කාර විඥානත් ඒ ඔක්කොම අර විදිහට තමන්ගේ නොවන දෙයක් නම් ඉතින් ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. මෙතන අර සියුම් ගතියක් තියෙනවා. මේක එනවත් එක්කම මම මගේ කියන එකත් පැකට් එකත් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තමයි අපිට ඔය යමක් දකිනකොටම පොඩ්ඩක් දුර යනවා. සිහිය තියෙනවා නම් ඔන්න මගදී නවත්ත ගන්නවා. ඉතින් මෙහෙම තමයි මේක පොඩ පොඩ කඩා ගන්න තියෙන්නේ. ඉතින් කාලයක් ගිහිල්ලා උමු කාලයක් ගිහිල්ලා ඉතින් ඒ මාර්ගඵලයන්ටපත් වෙලා රහත් බවටපත් වුණාම ඉතින් ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්තම් ඉතින් පොඩ ඔක යනවා.
ඔල තායි තේරෙයි.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ගලි.
ඔව්.
මේ අද නිත්‍යතාව කියන එකට කලකිරීම කියන වචනේ මේ පොංගොත්තරක් මත හිතෙනවා. ඒක හරියටම සුදුසු නැති වගේ පේන්නේ. කලකිරීම කියලා කිව්වහම ඒකත් එක්ක පොඩි ද්වේෂය යාන්තකට වගේ ද්වේෂ ගතියකුත් එනවනේ.
ආ
එහෙම නැතුව මේකද මේකේ මේ තියෙන නිසරණ නෙවෙයි ආධිනව දැනගෙන ඒකෙන් තමන්ට කවදාකවත් නියම මේ දුකින් ගැලවීමක් නැහැ කියලා කියන එක නිකම් මේකේ මේ තේරුම මීනින් එක හුඟක් ඊට වඩා මේ විස්තර සහිතයි.
ආ ඒක හරි. ඔයක හුඟක් වෙලාවට ඔය ලංකාවේ අපි මේ කලකිරිලයි කියලා වචනිය අපි ඔය අහලා තියෙන හුඟක් වෙලාවට මේ ඔය ගෑනු ළමයි කෙනෙක් පිටු ළමයි කාලු වෙලා ඉතින් ඒ කෙනෙක් මෙයා වුණාම කන්න කලකිරලා වගේ එහෙම කතාවන්නේ අහලා තියෙනවා. අන්න ඒ වගේ කලකිරීම ගැන අහලා පුරුදු වෙලා නිසා කලකිරීම කියන වචනිය කියනකොටම කෙනෙකුට හැංගෙන්නේ අන්න ඒ වගේ දෙයක්. නමුත් ඇත්ත වශයෙන් බැලුවහම ඒක නෙමෙයි මේ කියන්නේ. මෙතෙන්දි ගත්තාම මේ රූපය කියන එක මේකේ දුකයි. මේක මට මේ තරම් කරදරකාරී තත්ත්වයක් තියෙනවා. මේක කවදා හරි මාව මරනවා. අන්න ඒ තත්ත්වයට තමයි කල්පනා කරලා ඕක ගිහිල්ලා මේකේ ඇති වෙන ක්‍රමයක් නැති වෙන ක්‍රමයක් දැනගන්නවා. සමුදයකුත් අස්ථාංගයකුත් තියෙනවායි කියලා. අන්න එහෙම දැනගත්තට පස්සේ මේක සකස් කරන දෙයක් මේ සකස් කරන දෙයින් මට ඇති ප්‍රයෝජනේ මොකද්ද කියන එක වාගේ දේ ගැනීමෙන් ඒ පුද්ගලයා මේක මගේ කර ගැනීම නවත්වනවා. මේ කියන්නේ මේ රූපය නිසා ඇති වෙන ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව තියෙනවා. ඒ වේදනාවට තණ්හා නොවෙනවා. වේදනාවට ඇල්මක් කරන්නේ නැති තත්ත්වයටපත් වුනහම ඒක නිසා ඒ පුද්ගලයා මමංකාරයක් නැහැ. මගේ කර ගැනීමක් නැහැ. අන්න එතන තමයි අර ඒ කලකිරීම නිසා මම ගන්නෑ. බුදුහාමුදුරුවෝ අහන්නේ මේ හුඟක් කාලවලට රූපය අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. අනිත්‍ය නම් දුක්ඛද නැද්ද? දුක්ඛයි. ඒතකොට දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවනම් මමය මගේ කියලා ගන්න වටිනවද කියලා අහනවා. මේ වචනේ තථාගතයන් වහන්සේ නිතරම පාවිච්චි කරනවා ගන්න වටිනවද කියලා. මේ අනාත්ම සංඥාව තේරුම් ගන්න හරිය වටින දෙයක්. ඒතර මෙහිම ගන්න වටින්නේ නැහැයි කියලා පේන්නේ අරදී මේ මා කරදරකාරී මේ විදිහට හැදිලා කැඩිලා යන දෙයක් කියන එක අවබෝධය. ඒකට අන්න ඒක තමයි අර මේ කලකිරීම කියන එක කියන්නේ. නැතුව නැත්තම් අර මොකක් හරි දෙයක් තිබිලා නැති වුණා, ඒ වගේ කැඩුනා බිඳුනා, ඒක නිසා කලකිරුණා කියන එක නෙමෙයි. දැන් අපි ගෙදර මොනවා හරි වීදුරු පොඩුවක් කැඩුනා නම් ඉතින් ඔය කඩේට ගිහලා තව එකක් ගේන්නේ. අර මෙතෙන් දිගත් තාම එහෙම එකක් නැහැ. ඒව ඔක්කොම අයින් කරනවා මනසෙන්. ඒක හොඳයි. ඒක මේක මතක් කරගමු. ඒක ඒ කලකිරීම කියන එක හුඟ දෙනෙක් වර්ධව වටහා ගැනීමක් තියෙන්නේ. ඒ භාවිතා කරන්නේත් ඒ වැරදියට තමයි.
තේරුම් ගන්නයි.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ඩොක්ටර් අනතුංග එතනදී අපි කලකිරෙන්නේ මේ ඒ ඒ අරමුණ නිසා අපි මේ හදා ගන්න හදන මහ දුක ගැන කලකිරෙන එක තමයි නේද? දුක ගැන කලකිරিলাম මෙහෙම දුකක් හදන්න බැයි මම මෙහෙම යන්නේ කියලා මේ හිතලා නවත්ත ගන්න පුළුවන් නම් ඒ කලකිරීම.
ඔව් ඒක ඇවිල්ලා මේ ඒ දුක හදා ගන්න මේක ඒ පැත්තට යනවා. හැබැයි අර සතිස් කිව්වා වගේ අර එතන ද්වේෂය යම් කිසි අන්තර්ගත වුණොත් එහෙම ඒකට මේව කරනකොට එතන අර නියම කලකිරීම නෙමෙයි. අර සමුදේ අස්තංගමයේ කියන එක එතන වැටෙන්නට ඕනි යම් ආකාරයකට. ඒ වැටීම හේතු කොටගෙන ওই මනස පෙනීවි. මේ දැන් අපි බලුවොතින් දුකයි කියලා බලනවා. දුකේ ඇති වෙන්නේ මේකයි කියන එක විතරක් බලුවොතින් එහෙම අපිට පේන්නේ දුක තියෙනවා දුක හැදෙන්නේ මෙහෙමයි දුක තියෙනවා දුක හැදෙන්නේ මෙහෙම. මෙහෙම බලන්න උන තරහත් යාවි. මොකද මේ මහා ප්‍රශ්න ගොඩාක් හැදෙනවමයි කියන එකමයි තියෙනවා. හැබැයි දුක තියෙනවා දුක හැදෙන්නේ මෙහෙමයි දුක නිරෝධය මෙහෙමයි කියලා කල්පනා කරනවා නම් කියන්නේ අස්තංගමේ මෙහෙමයි කියලා බලනවා නම් එහෙනම් එයාට පේනවා මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ හැදෙන විදිය මේකයි. ප්‍රශ්නේ නිරෝධයකුත් තියෙනවා. ඒ නිරෝධය කියන එක පේන්න එයාට අර කියන අර ගැම්ම මේ කියන්නේ තරහව කියන එක නෑ. මොකද මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවනේ. එතකොට දැන් මේ ප්‍රශ්නේ පැත්ත අතහරලා එයා පුරුදු වෙනවා අර නිරෝධය පැත්තට යන්න. භාවනා කරනකොට හොඳට එහෙම මේ කලකිරීම ස්වභාවයක් ඇති වෙනවා නම් ඇති වෙනකොට ඒ කියන්නේ තමන් අස්තංගමේ බලන්නේ නැත්තම් බලන්න කැමති නැත්තම් හුඟක් බලන්න ඔය සිත පොඩ්ඩක් අර නිකන් අර එක බ්ලැන්ක් වෙන ගතියකට එනවනේ. අන්න ඒ තත්ත්වයට එනකොට හරි එහෙම නැත්තම් මේ වගේ ඇත්තටම කලකිරීමක් වාගේ තියෙනකොට අර විරාග සංඥා නිරෝධ සංඥා කියලා දෙක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ගිරිමානන්ද සූත්‍රයේ. අන්න ඒක හොඳට භාවිතා කරන්න. ඉතින් දෙපෙන්නනවා ඒතං සම්තං ඒතං ප්‍රනීතං යදිදං සබ්බ සංකාර සමුතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛෝ විරාගෝ නිබ්බානන්ති කියලා. එතකොට නිරෝධ සංඥාව කියනකොට තණ්හක්ඛෝ නිරෝධෝ නිබ්බානන්ති කියනවා. එතකොට ඒතං සම්තං ඒතං මේ සාන්ති මේ ප්‍රනීතය මේ සියලු සංස්කාරයන්ගේ සමතය. දැන් අතින් මුලදි බැලුවා අපි මේ දුක්ඛය හැදෙන්නේ මෙහිමයි. මේ සංස්කාරයන් සම්පූර්ණ සමතයටපත් වෙලා ඒ කියන්නේ මේ සංස්කාරයන් මේ කරන්නේ නැති තත්ත්වය. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සම්ප සංකාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ග මේ සියලු උපාදානයන්ගෙන් අයින් වීම විරාගය නිර්වාණයයි කියලා. මනස අන්නේ විදිහට නිවනට යොමු කරන්න පුරුදු වෙන්න. දැන් මේ කලකිරීම ඔය මොන ආකාරයකට තරහවයි පැත්තට ආවත් අර මේකෙන් අයින් වෙන එක හොඳයි කියන එකට මනස ගෙනියන්න පුරුදු වෙන්න. එහෙම කළාම තමන්ට ඔයේදී තාම නොයටුනා වුණාට අර ආර්යයන් උතින්ට ගිහිල්ලා ඉන්නවයි කියලා දන්නවනම් ආර්යයන් තථාගතයන් වහන්සේලා ගියා රහතන් වහන්සේලා ගියායි කියලා එහෙම හැඟීම තියෙනවනම් එතකොට මෙතන ඒ අය ගිහිල්ලා මේ හොඳයි කියලා මෙතෙන්ට ඉන්නවයි කියන එක පොඩ්ඩක් අර තමන්ගේ මනසෙන් අල්ලලා බලනවා. මෙතෙන්ට යනවා. එතකොට දැන් මනස වෙනස් වෙනවා. මේ ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ ඇති වෙන විදිහ තියෙනවා වගේ නෙමෙයි. මේ ප්‍රශ්නේ නිරෝධයල මේ සාන්ත වූ ප්‍රණීත වූ නිවනක් තියෙනවායි කියලා ඔන්න ඒ හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ විදිහට අර මනසට අර ඒ දුක ඇති වෙච්ච වෙලාවේදී ඒක අනිත් පැත්තට හදන්නත් ඕන කමකුත් තියෙනවා. ඒ කියන්නේ නිරෝධය හොඳට බලන්න අකමැතිම නෙමෙයි බලන් තේරෙන්නේ නැති කම හරි තියෙනවනම් අර මේ විදිහට මනස යොමු කරන්න පුරුදු වෙන දෙයට ඒ යොමු කිරීමෙන් අර ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
පොඩ්ඩක් මතක නැතිනේ කියන්නේ මට ඔක ක්‍රියා කරෙන්නේ මේ විදිහට යම් දේවල් වල. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අපි ජීවිතේ මේ ආස්වාදයේ තියෙනව තිනවනේ හුඟක්. මේ ආස්වාදයේ තියෙන බව මම මේකේ තියෙනවයි කියලා මම දන්නවා. හැබැයි ඒකේ තියෙන ලිමිටේෂන් එක. ඒකේ තියෙන ලිමිටේෂන් එක අර යථාර්ථයත් තමන් දන්නේ ඉඳ ඒකේ තියෙන ලිමිටේෂන් එක දන්නවා. අන්න ඒ විදිහට බැලිනවා මේ නිබ්බිදාව කියන එක. මේක ලිමිටේෂන් එකක් තියෙනවා. මේකෙන් කීයටවත් සපක් නියම සපක් නෑ. මේකෙන් දුකෙන් ගැලවීමක් නැtei කියලා. මේකේ කොච්චර මේක මේ ආස්වාදයේ තිබුණත් ඒක දුකෙන් ගැලවීමක් නෙවෙයි කියලා.
එතන ඒක වෙන්නේ එතන මේ අර ධානිය කියන එක පොඩ්ඩක් ඔතෙන්දී මේ ගෑවෙනවා. දැන් අර දැන් කාමයන් එහෙම ගත්තාම තථාගතයන් වහන්සේ පෙන්නනෝනේ මස් කට්ටකට මේ මස් නැති බලු මේ කට්ටකට නේ උපමා කරේ. අත පිච්චෙන ටෝච් එකක් ඒ වගේ අර ග්‍රාස් ටෝච් එකක් ඒ වගේ තත්ත්වයකනේ තමයි පිච්චෙන දැවෙන මේ කියන්නේ බොහෝම අඩු ආස්වාදයක් තියෙන දෙයක්. එතකොට දැන් මේ ධානයන් ගත්තාම බොහෝම හොඳ වූ දෙයක්. එතකොට දැන් අපි දන්නවා නම් අර මස් කට්ට වාගේ මේ 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 මස් නැති කට්ට වාගේ තත්ත්වයක් තමයි මේ බෝන් ගතියක් තමයි මේක තියෙන්නේ. ඒක තමයි ලිමිටේෂන් එක කියලා. හැබැයි මේ ධානය කියන එක ඒක හොඳයි කියන එක ගත්තාම අන්න අර පැත්තෙන් ওই විදිහටම ආපහු ඒ නිවනට යෑමකුත් එතන ඒ දෙකුත් තියෙනවා. ඒ කියන්නේ ධානයන්ට යන්න යන්න බුදුහාමුදුරු දේශනා කරනවා මේ තමන් මේ නිර්වාණය ස්පර්ශ කරනවා කියලා. අරවෙන් අයින් වීම. එතකොට දැන් අපි කැමති වෙනවා අර බලු කට්ට වාගේ තියෙන දේවල් වලින් අයින් වෙන්න නිවන වාගේ උතුම් දේවල් වලට තමන්ගේ මනස යොමු කරන්න. ඉතින් අන්නේ ඒ කලකිරීමෙන් තමයි මේ විදිහට යන්නේ. ඒ කියන්නේ අපි අනිත් පැත්ත අයින් කරනවා, හොඳ පැත්තක් අල්ල ගන්නවා. ඉතින් කුසල පැත්තක් වඩනවා.
පෙරවන්සන්නේ
මනෝට ප්‍රශ්නයක් තියෙනව නේද?
ඔව් ලලිත් මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් අපි දැන් මේ සූත්‍රය මෙහි කරගෙන යනවා නම් දැන් රූපේ නිස්සරණය කියන කෑල්ල මෙහි කරනකොට අපි දැන් අලි කිව්වනේ වේදනාවට තණ්හා කරලා ඒ විදිහට අර එහෙම පරිශීලනය කළා. එතකොට ලැබෙනවා ලැබිලා එතකොට නිශ්චය කරලා අර එතන ඉන්ද්‍රිය සංවරයෙන් පුළුවන් කියලා මට දවසක් එකමද මම මේ කලින් දවසේ සූත්‍රය පොඩ්ඩක් කියෙව්වා. කේවල මේක වැරද්දි මට හිතුණා අර දැන් අපි ස්පර්ශයෙන් ලැබෙන වේදනාවට වේදනාව අපි හිතුවත් සුඛයි කියලා සංඥාවෙන් හඳුනගත්තත් ඒක අපි ඒකේ හොඳයි කියලා අභිනන්දනය කරන්නේ නැතුව සුදු ගන්න නැතුව ප්‍රකාශ කරන්නේ නැතුව හිතියොත් එතනිනුත් පුළුවන් නේද මේක පොඩ්ඩක් අඩුවෙන් ඩයිලියුට් කරගෙන මේ ඉතරගෙන යන්න කියලා මම හිතන් මම කල්පනාවක් ආවලාදී ඒක එහෙම හරිද එහෙම නැත්නම්
පොඩ්ඩක් නෙමෙයි ඒක තමයි ලොකුම එක. ඒක තමයි ලොකු මේක. ඒ සංඥාව කියන එක එතන තීරුම් ගත්තත් ඒක හිතුවු විදිහ බොහොම හොඳයි. ඒ සංඥාව කියන එක එතනදිත් මේවා කිරීමේදී ඒ සංඥාව නිසා ඇති වෙන චේතනාව තියෙනවා. ඒ චේතනාවෙන් තමයි අපි මේ සංස්කාරය කරන්නේ. එතකොට මම මේ ඒ සංඥාව තීරුම් ගන්නවා නම් සංඥාව නිකම්ම මේ තීරුම් ගන්නේ. සංඥාව තීරුම් ගන්නේ මේ සංස්කාරය අනත්ත කියන එක තේරුම් ගත්තාම ඔන්න ඒ චේතනාවට තියෙන ගැඹුරු කියන එක නැති වෙනවා. සංස්කාරයෙන් හදනවනේ විඥානය. ඒ හදන දේ අනිත්‍යයි කියලා තේරුම් ගන්නවද? ඒ කියන්නේ විඥානි මම එකක් හැදුවා, ඒක කැඩෙනවා, තව එකක් හදනවා, තව එකක් කැඩෙනවා. අන්න ඒ ආදී වශයෙන් තමන්ට පේනවා නම් මේ සංස්කාරය විසිනු මේ විඥානය හදන්නේ. ඒ විඥානය අනිත්‍යයි. ඒක හරියට නිකන් වඩුවේ කොන්න වඩු බාස් කෙනෙක් කොන්න මේසයක් හදනවා. මේසෙ කඩලා වැටෙනවා. පුටුවක් හදනවා. පුටුව කඩලා වැටෙනවා. ඒ මොනසෙට කල්පනා කරනවා මේ හදන හදනේ කඩලා වැටෙනවා නම් මම මොකටද හදන්නේ කියලා. අන්න ඒ වගේ අර විඥානයේ අනිත්‍යභාවය පේනකොට අර සංඥාවේ ගත්තාම අනිත්‍යභාවය කියන එක පේනවා. නැත්තම් සංඥාව හරි සියුම්. මේ කියන්නේ රූපයක වර්ණය අල්ලගෙන ඉන්න පුළුවන් සංඥාව ගත්තාම. එතකොට ඒ සංඥාවන් ඇති වෙච්චා වූ විඥානයන් ගත්තාම ඒ විඥානයේ අනිත්‍යභාවය Tamanට පේනකොට අර ඒක නිසාම අපිට පේනවා මේකේ මම හැමනම් මේ අත්ත කියලා ගන්න දෙයක් නෑ, මේක ගතියුත්තක් නැtei කියලා. එතකොට මේක නිසා තමයි අර දෘෂ්ටිය කැපෙන්න ගන්න. අර විඥාණය අපිට පේනවා නම් නිකම් මේ ආය රූපය තිබිලා චක්කු විඥානයක් ඇතිවෙනවා. කනයි සද්දය නිසා සෝත විඥානයක්. මේක එකක් හැදුනා, මේ තව එකක් හැදෙනවා. ඒක මේ දෙක අතර සම්බන්ධයක් නෑ. මේක වෙන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ ස්පර්ශය හේතු කොටගෙන මේ දේ ඇති වෙනවා කියන එක වාගේ හැඟීම. ඉතින් ඒක නිසා මේ සංඥාවෙන් කොටස කෙනෙකුට තේරුම් ගන්නවා නම් ඒක පේනවනම් යම් යම් ප්‍රමාණයකට ඒක බොහොම වටිනවා. ඒ කොටස තමයි ওই මාර්ගඵල වලටත් හේතු වෙන්නේ. මේ ලබන්න මොකද ওই තුන්වෙනි පාර කපාගෙන උතෙන්දී යනවා. ওই තුන්වෙනි පාර කපාගෙන යනකොට මේ සංස්කාරය කියනවා අභිනන්දනා කරන්නේ නැහැ. ඒ අනාත්ම අත්ත කියලා ගත්තාම නියක වෙන්නේ. ඒතකොට ඇති වෙන සංස්කාරය මගේ නෙමෙයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන් නම් ඔන්න පේනවා. එතකොට දැන් ඒ කියන්නේ මොකද්ද? අනත්තා කියන එකයි. සංඥාවෙන් ඇතිවෙන සංස්කාර විඥාන කියන දේවල් අනත්තා අනිච්චා කියන දෙක භාවිතා කරනවා නම් අන්න එතෙන්දී දෙලින්ම ඔකෙන් අයින් වෙන්න පුළුවන්. ඒක තමයි, ඒක තමයි හොඳම ක්‍රමය. විශාලම වශයෙන් ඕක තමයි සබ්බාසව සූත්‍රයේ තථාගතයන් වහන්සේ මුලින්ම පෙන්වන්නේ. ඔය ඒ ඒ ඒ දිට්ඨි ආශ්‍රවයන් කියන ඒවා මේ විදිහට කැපීමෙන් යන්න පුළුවන් කියලා. මොකද දෘෂ්ටි කියන එක බොහොම මේ ධර්මෝට ආපු ලෙඩක්. අපිට සංඥා චිත්ත දෘෂ්ටි කියන ওই තුනම ඇති වෙලයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් ওই තුන්වෙනි පාරට එනකොට ඒකනේ අර මිනිස්සෙක් හරි කාවා හරි දකින්නකොට මුළු පැකට් එකම එනකොට අර දේවල් ගොඩාක් වෙලා. එතකොට ඒ දෘෂ්ටියට දක්වා ගිහිල්ලා උඩු දුවලා තියෙන්නේ. ඒක කපා ගත්තා නම් ඒක එතනින් යන්න පුළුවන්, අයින් වෙන්න පුළුවන්. එතකොට සංඥාවෙන් තමයි මේක වෙන්නේ. ඒක නිසා තමයි බලන්න බුදුහාමුදුරුවෝ නිර්මාණ සූත්‍රයේ සංඥා 10ක්ම පෙන්වන්නේ. අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා ඔය විදිහට නේද? අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනෝ සංඥා, ප්‍රාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිවිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති ඔය විදිහට තථාගතයන් වහන්සේ මේ සංඥාවන් ටික පෙන්වුවේ. සංඥාවෙන් තමයි අපිට මේක ගලව ගන්න පුළුවන් වෙන්නේ, වෙන කොහෙන්වත් නෙමෙයි. සංඥාව කියන එක හොඳට වඩනවා නම් ඒ අනිත්‍ය ඒ සංඥාව ඒක තමයි හරියම ක්‍රමය. අර අනික්‍රමිර දැන් ඉන්ද්‍රිය සංවරය කරගත්තට ඒ මොහොතට ඒක උදව්පකාර වෙනවා මගේ අර සංඥාවන් පවත් ගන්න මෙහෙම කරන්න. නමුත් ඕක මේ පර්මනන්ට් නෑනේ. මැරිලා ගිහිල්ලා ඇවිල්ලා වෙන අපි හිතමු ඉපදෙනවා, ඊළඟට බුදු ධර්මේ නැති වෙලා යනවා. එතකොට අර දෘෂ්ටි එක අපිලා නැති හින්දා ආපහු ඉන්ද්‍රිය සංවරය පවත්වන්නේ නැහැ. ඉතින් ඒක නිසා ආපහු අරව ඇති වෙනවා. අපේ දෘෂ්ටි එක පොවට පස්සේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ වැඩේ කර කර ඉන්නේ වැඩි මොනති බව හතයි. එතනින් එහා පැත්තට යන්නේ නැහැ. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
මේ අර මට පොඩක් පැහැදිලි කරලා දෙන්න. මේ නලතුමත් මේ Nirodhe tenne etana ara sadhava netthirimane etana nissaranet etana inne me ekenne me me ape me ayatana 12en ekenne me roope nan roope ape ahai roopeyai den etana Nirodhe balana kota balanne me tanna ewayi thiyena sadhava netthirimane nissaranet nissaranet mata thiyena widiyata ekama neda balanne etana podi ara eke wenasa mata podak pahadili karala denna samma sambuddha.
ඔව්, දැන් අතෙන්දී අපි මේ නිස්සාරණේ බලනකොට අපි චන්දරාගයේ ප්‍රහාණය කරන්නේ චන්දරාග විනෝ චන්දරාග ප්‍රහාණං කියලා කියනවා. එතකොට අපි කතා කළා අර විනිශ්චය කරලා ඒ විනිශ්චය කිරීමෙන් ඇති වෙන දේනි වේදනාව ඇති වෙලා ඒ වේදනාවෙන් අපිට තණ්හා වෙලා ඒ තණ්හාව නිසා අපි සොයලා ඒ සෙවීමෙන් ලැබිලා ලැබෙන දේ විනිශ්චය කිරීමෙන් තමයි චන්දරාගය. එතකොට විනිශ්චය නැති කර ගැනීමෙන් තමයි අපි ඔයදී නැති කිරීම කියන එක සිද්ධ වෙන්නේ කියන එක පේනවා නේද? චන්දරාගය කියන එක නැති වෙනකොට. Nirodhe ගත්තාම Nirodheදී අපි මේක බොහොම දිගට යනවා. ඒ කියන්නේ දැන් අපේ ඇහි අපි ලෝකේ ඔක්කොගෙම දේවල් වලින් අපි අයින් කරන්න පටන් ගන්නවා. චක්කු ලෝකය. දැන් නිකම්ම Nirodhayak ඇති වෙන්නේ නැහැ. මොනවද Nirodhe වෙන්නේ? චක්කුන් ලෝකේ ප්‍රිය රූපං සාද රූපං. ගොහේ ආරපි මේ ඇහි ප්‍රිය වූ රූපයක් වෙනවද? ඒ රූපය නිසා තමයි අපිට මේ තණ්හාව ඇති වෙන්නේ. එතකොට ඒ තණ්හාව නැති වීමෙන් තමයි අපිට මේ මේකේ නිරෝධය. ඒ කියන්නේ දැන් අපි වස්තුන් දෙකක් තියෙනවා නම් ආප්පයි රොටි කියලා දෙකක් තියෙනවා නම් මම ආප්ප කණ්ඩ කැමති නම් මේ ආප්ප කණ්ඩ තියෙන තණ්හාව මම අයින් කරන්නේ නැතුව ඒ කියන්නේ රොටි වලට තණ්හාව අයින් කරලා මට ආප්ප වල සම්මාහව අයින් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒ දේ සම්බන්ධයෙන් අපි ඒ දේ අයින් කරන්න ඕනේ. එතකොට මෙතෙන්දී Nirodhe හරි විශාලයි. ඒ Nirodhe බොහෝම විශාලක දිගට යනවා. ඒ කියන්නේ චක්කුන් ලෝක, සෝත ලෝක, ගාන ලෝක, ජීවහා ලෝක, කාය ලෝක, මනෝ ලෝක උතර විදිහට ලෝකවල වශයෙන් යනවා. ඊළඟට ඒ සක්කු සම්පස්සේ ඒක නිසා ඇති වෙන වේදනා නැත විතක්කය ਵਿਚාරේ එතන යන්න පුළුවන් ඉහළ තැනට බුදුහාමුදුරු ඒක ගෙනියනවා. ඒකට ඒ සම්පූර්ණයෙන් ඒක පැකට් එක ලොකුයි. Nirodheදී එතන ගත්තාම. එතකොට දැන් මේ නිස්සාරණේදී ගත්තාම ඒ චන්දරාගය කියන එක ඒ කොටසට නියන්නේ. නිස්සාරණේදී අපි පේනවා දැන් තථාගතයන් වහන්සේ රූපය ගැන කතා කරනකොට ඒ රූපයේ චන්දරාගය අයින් කරගන්න කියලා. එතකොට රූපය ගැන මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ රූපය ගැන මම විනිශ්චය කර කර ඉන්නේ නැහැ. ඒ රූපය ගැන මම කල්පනා කර කර ඉන්නේ නැත්තම් මොකද වෙන්නේ? දැන් අපි හිතමු මට මේ කාර් එකක් තියෙනවා. කාර් එක ගැන. ඊළඟට කරත්තයක් තියෙනවා. මම ওই දෙකෙන් එකක්වත් ගැන හිතන්නේ නැත්තම් මම කාර් එක නෑ කරත්තෙ. එතකොට සමහරට වෙන රූපයක් වෙන්න පුළුවන්. එතකොට ඒ රූපය අල්ලගෙන මනසේ ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට බලන්න එකින් එකට තමන්ගේ එතන අයින් වෙන මේ කතා කරන්නේ රූපය ගැන. එතකොට රූපය ගැන සම්පූර්ණයෙන්ම නිස්සාරණයක් ඇති කරගන්න. අතන නිරෝධය කියන එක ගත්තාම මුළු ඔක්කොගේම නිරෝධය වෙන්න ඕනේ. දැන් බලන්න අපි ආහාර වතාව කරාම අපි තථාගතයන් වහන්සේ පෙන්වෝ මේ රූප සමුදය දනි. රූප නිරෝධය දනි. රූපේ නිරෝධය දගෙන ගන්නකොට අපි බැලුවා ටිකකට ඉස්සෙල්ලා අර උද්‍යප්පේ ඥානීය කියන එක බලනකොට මේ අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වෙන්නේ. තණ්හා සමුදයනුත් වෙනවා. කර්ම සමුදයනුත් වෙනවා. ආහාර සමුදයනුත් වෙනවා. උත්පාද ලක්ෂණිනුත් වෙනවා. එතකොට දැන් මේක රූපයන්ගේ නිරෝධය කියන එක ඇති වෙනකොට අපි ඒ කොටස වැඩි දුරට ගෙනිච්චේ නැහැ. නිරෝධය ඇති වෙනකොට මේ පහම නිරෝධ වෙන්නත් ඕනේ. ඒ කියන්නේ අවිද්‍යාව නිරෝධ වෙන්නත් ඕනේ. තණ්හාව නිරෝධ වෙන්නත් ඕනේ. කර්මය නිරෝධ වෙන්නත් ඕනේ. ආහාර නිරෝධ වෙන්නත් ඕනේ. අර උපාද සංගත ලක්ෂණෙන් අයින් වෙන්නත් ඕනේ. එතකොට දැන් මේ විදිහට පහකින් මෙතන අයින් වෙලා දැන් ඒ පේනවා එතන ගොඩාක් දේවල් තියෙනවා කියලා. ගොඩාක් දේවල් සම්බන්ධයි. එක දෙයක් සම්බන්ධයෙන් නෙමෙයි. මොකද දැන් තණ්හාව කියනකොට වේදනාව නිසා හේතුනේ. කර්මය කියනකොට චේතනාව හේතුනේ. එතකොට ආහාර හතරෙන් ඔක්කොම ටික මේවා වෙන්නේ. එතකොට දැන් මේ විදිහට අපිට පේනවා උපාද සංගත ලක්ෂණේ තියෙන මේ සුඛ වේදනාව හේතු කොටගෙන. නිරෝධි විසාලයි. අර නිස්සාරණය ගත්තාම නිස්සාරණයේදී අපි ගන්නෙ අර ඒ දේ රූපය සම්බන්ධයෙන් නිස්සාරණේ. එතකොට වේදනා නිස්සාරණේ. එතකොට ඔක්කොම නිස්සාරණ ටිකක් මම හිතන්නේ ඔක්කොම ටික ගත්තොත් සමහර විට ඔය දෙකම එකක් වෙනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඔක්කොම සම්පූර්ණයෙන් නිස්සාරණේ වෙනකොට මම හිතන්නේ ඔය බුදුහාමුදුරුවෝ රූප නිරෝධයේදී කියපු නිරෝධය කියන එක සම්පූර්ණයෙන් සිද්ධ වෙනවා. තිරුවන් සරණයි. තව කාටද?
හා? අලි මම පොඩ්ඩ මිනිත්තු කර දෙයකට ටිකක් ගියා මෙතනින් මේ 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 කම්පියුටර් එකේ මේක සාකච්ඡා කළාද දන්නේ නැහැ. මම ඔක්කාට අර එකෙන් එක ගන්න නැතුව පංචස්කන්ධේ සම්පූර්ණයෙන්ම පංච උපාදාන ස්කන්ධේ ඔක්කොම එකට අරගෙන ඒ හත් මේ සත් මේ කුසල ඒක කියන්නේ මේ හත් විදියට බලන්න බැරිද?
බලන්න අමාරුයි. බලන්න පුළුවන්. එතන ගත්තාම අපිට මේ හැලෙන කොටස් තියෙනවා. ඒ හැලෙන කොටස් නිසා ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නවා මට මේක අවබෝධ වෙනවා කියලා. ඒතර හරියට නිකන් මේ දුක්ඛය අවබෝධ වුණා වගේ හැඟීමක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් දුක්ඛය අවබෝධ නොවි. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ රූප හැම ගත්තාම අර අතීත අනාගත වර්තමාන පච්චුප්පෝ විදිහට ගන්නවනේ දිගටම දුර වෙච්ච ළඟ වෙච්ච ආදී වශයෙන් අපි හරි පුදුමයි මේ අපි හරි ඉක්මනට යනවා මේ කන්ක්ලූෂන්ස් වලට. දැන් මට දුක්ඛ තේරෙනවා. දුක්ඛේ නම් මට හොඳට තේරෙනවා මෙහෙමයි කියලා. හැබැයි Taman දන්නේ නැහැ මේ දුක්ඛය මේ කාස්සේ මේ රූපයක මේ සියුම් වූ යම් වූ රූපයක් Taman හොඳට අල්ලගෙන ඉන්නවා. ඒකෙන් හොඳට තේරෙනවා මේ මේ ධානයට යනකොට ඔය ආකාශෝ අනන්තෝ එහෙම කියලා එහෙම ඒ වගේම යනකොට හොඳට පැහැදිලිව තේරෙනවා මේ අනිත්‍ය වන ඔක්කොම කබල්ලවයි මේක නම් හොඳයි කියලා යම් ආකාරයකට. එහෙම මේ තමන්ගේ කියන්නේ බෞද්ධ නොවන කෙනෙකුට ගත්තොත් එහෙම බොහොම පැහැදිලි වෙන දෙයක් තමයි ඒක බොහොම හොඳයි මේක කියලා. ඒකනේ ඒවට ඇලිලා යන ගතියකුත් තියෙනවා. එතකොට දැන් අර සියුම් රූපේ අපි බැලුවේ නැති කියලා කියන්නේ ඒ ඔය ඔයාගේ ආකාශය කියන එක ඒව සියුම් රූප. එතකොට ඒක වගේ දේවල් තමන් ගැලවෙන්නේ නැති වෙනවා. ඉතින් මේක මේ පංච උපාදානස්කන්ධේ මහා විශාලයි. ඉතින් ඒක නිසා තමයි අනත් සංඥාව වළනකොට ඔබ පිටකෝපදේශයේ එහෙම පෙන්නනවා තමන් බලන්න ඕනේ කියලා මේක මේ ඒ ධාතු වශයෙන් මේ විදිහට එහෙම බලලා මේදී ඇති වෙන දේ බලන්න ඕනේ. මේක හරියට නිකන් මේ රිකසිව් ලියන්නේ මේ එකක්කට ගිහිල්ලා දැන් අපි හිතමු මේ රූපය කියලා බලනවා. එතකොට රූපය කියලා බැලුවාම දෙතිස් කුණුපයයි කියලා බලනවා. රූපය කියන්නේ දෙතිස් කුණුපය නම් ඊළඟට ඒ දෙතිස් කුණුපය ඊළඟට කඩන ධාතු වලට ධාතුයි කියලා බලනවා. මෙහෙම අර එකක්කට ගිහිල්ලා ලොකු එක අරගෙන කෑලි වලට කඩලා ඒ කෑලි වලින් කුඩා කෑලි වලට කඩලා ඒ විදිහට දිගට යන්න ඕනි කියන එක වැටක උපදේශය පෙන්නනවා. දැන් වේදනාව ගත්තත් එහෙමයි. ඉතින් අපි විදාකාර විදිහට ඕක යනවා. මුගක් වෙලාවට අපිට මේ භාවනාවන් එහෙම මුග දෙනකොට නොවැඩෙන හේතුවක් තමයි මම මේ කෑල්ල නම් දැන් දන්නවා. දැන් දුක්ඛය නම් මම බදන්නවා. මම නම් තාමත් හිතන්නේ මේ දුක්ඛය කියන එක තාමත් දන්නේ නැහැ කියන එක. මොකද ඇත්තම කියනවා මම කාලයක් හිතාගෙන හිටියා යම් කිසි සත්‍යයකට පස්සේ දැන් නම් මම දුක්ඛය දන්නවා. ඒකින්ද ඒකට වැඩි බරක් දෙන්නේ නැහැ. මේ අනිත් දේවල් තමයි අඩු වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔක රහතන් වහන්සේ නම මට පැහැදිලි කරලා දෙනවා. මම කල්පනා කරනවා එතකොට තමයි මට තේරුනේ භාගයක්වත් අවබෝධ වෙලා නැති කියලා කිව්වහම තමයි කල්පනා වුනේ මෙහෙම නම් මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියන එක. දැන් නම් මම හිතන්නේ තාමත් එහෙමයි. මේ දුක්ඛය තාම තේරුම් අරගෙන නැති නිසාම තමයි මට මෙන්න මේ දේවල් තියෙන්නේ. ඒකට දුක්ඛය මට නොතේරෙනවායි කියන්නේ මම රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ සමූහ වශයෙන් මම දන්නේ නැහැ හරියට. සම්පූර්ණයෙන් අවබෝධ වෙලා නැහැ. ඒකට ඒක කෑලි කඩාගෙන ගියාම කෑලි කඩන කෙලවරක් නැතුව කෑලි තියෙනවා මේ විදිහට බලුවාම. ඒකට දැන් මට දැන් පේනවා තමන් නොහිතපු විදිහේ මේ සියුම් දේවල් වලට තමන්ගේ ඇල්මන් ඒවා පෙනීම තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි ඉස්සර හිතුවේ නැතුණාට මේ වර්ණයේ කියන එක මෙහෙමයි කියන එක මේ වර්ණයන්ට ඇලිච්ච ඒවා හරියට තියෙනවා බලුවාම. ඒක වෙන් කරගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ මේ මනස ටිකක් දියුණු වුණාම තමයි. මේ එක එක වර්ණයන් තියෙනවා මේ තමන් දන්නේ නැහැ මේ වර්ණයේ හේතු කොටගෙන තමන්ගේ මනස මෙහෙම වෙලා තියෙනවායි කියලා. ඉතින් ඒක තමයි ඔය තථාගතයන් වහන්සේ ඔය අනුත්තර පුරුෂ ධම්මසාරතිය කියලා දේශනා කරනකොට එතන පෙන්වන්නේ අර රූපං රූපානුපස්සති කියලා. ඉතින් ඒවයින් කොහොමද ගැලවෙන්නේ කියලා. ඉතින් ඒ තරම් ගැඹුරුයි මේක. ඒක නිසා අර සාමූහිකක බැලීමෙන් අර වැඩෙන ප්‍රමාණයට ඒක වැඩෙන්නේ නැහැ. මොකද කොටසක් යට වෙලා තියෙන්නේ මනසේ. තේරුවන් සරණයි.
ලලිත් මම මෙතන අදහස් කරේ දැන් අර විදිහට තමයි බලන්නේ අර එකෙන් එක. ඉතින් ඕමෝම් බලාගෙන යනකොට එතකොට තමයි හිතෙන්නේ මේක පහම එකට බලන්න බැරි මොකද කියලා.
ඒක වෙන්නේ ඉතින් ඇත්තම කියනවා නම් රූපයේ දක්ෂතාවය ඇති වුණා නම් ඒ රූපයෙන් අයින් වෙලා ඊට පස්සේ අර වේදනාව පැත්තට යනවා. ඉතින් වේදනාවේ දක්ෂතාවය ඇති වුණා නම් ඒ රූපයයි වේදනාවයි ඉරේසරකින් මකනවා වගේ මකලා දාන්න පුළුවන්. එතකොට පේනවා මෙන්න මේ සංඥා ස්කන්ධයක් තමයි තියෙන්නේ. මේ සංඥාව උඩ මට චේතනාව වෙලා මෙතනින් සංස්කාරය මේකෙන් විඥානය. එතකොට මේ සංඥාව හොල්ලනකොට ඔන්න විඥානේ හෙල්ලෙන්නේ නැහැටි පේනවා. අන්න ඒ වගේ. එතකොට මෙතෙන් මේ වගේ සියුම් තත්ත්වයට ගියහම එතකොට රූපේ වේදනාවේ කියන දෙක ගිහිල් හැබැයි සංඥා චේතනා විඥාන කියන තුන එතන පවතිනවායි කියන එක තමන්ට පේනවා. ඉතින් ඒ විදිහට ඒක නිතන් ඔය නෙව සංඥා නා සංඥායතන එතකොට සංස්කාරයන්ගේ විතරක් නේ සංඥාවත් හල්ලලා නේ එතන ඉන්නේ. එතකොට ඒ වගේ ඉතින් අර ඒ ඒක බලන්න පුළුවන් කම තියෙන්නේ අපිට හුඟක් වෙලාවට මේ එකක් දෙකක් තමයි. මොකද විඥානේ ඔය කොයි එක හරි අල්ලගෙන ඉන්නවනේ. අර ඒක එයා පණිනවා එකින් එකට පණිනවා මාරුවේ වී යනවා බැලුවාම. ඉතින් තමන් පුරුදු කරලා තියෙන විදිහට තමයි. ඉතින් ඒක නිසා අර පහම එකපාරට බලන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ රහතන් වහන්සේ නමකට නම් ඉතින් අර විමුක්තිය නිසා ඉතින් කොයිකත් එකයි කියලා එකගොල්ලට දාලා අයින් කරන தත්ත්වය පුළුවන් සාමාන්‍ය පුද්ගලයෙකුට නම්. ඉතින් ඒ ඔයකින් එකක් අල්ලගෙන ඉන්නවාම තමයි. තවට හරි ප්‍රශ්න තියෙනවද?
මේ අර දැන් ඔබ පදාස්තන සම්පූර්ණ භාවනාව කරගෙන යද්දී දැන් රූපේ උදේවැය බලාගෙන යද්දී සමුදයස්සංගමය එක දවසක් මට මේ ඔය ආහාර හතර ටිකක් හොඳට පැහැදිලිව දැක්කලා මට එතකොට ඔය ලලිත් දැන් අද කියපු අර මේ මොකද්ද තණ්හා ඒ වගේ කර්ම ඒක මට ඇවිල්ලා ආහාරයක් ආවම හැබැයි මට නිකන් කොහේ ඊට පස්සේ ඊට පස්සේ මම භාවනා එළියට ආවට පස්සේ මට මතකයි ඕක හතරක් නෙවෙයි පහක් කියලා. ඉතින් මට තණ්හාව ගැන මේකට ලින්ක් වුණා ආහාරය උපාද ලක්ෂණය කර්ම හැබැයි
මට සතිස්වාගේ මයික් එකේ මේ සද්දයක් එනවා පොඩ්ඩක් ඒක මේව කරනවද? හරි මනෝ කියන්න.
එතකොට ඊට පස්සේ මම භාවනාවෙන් ආවට පස්සේ මට මතකයක් ආවා මේකේ හතරක් නෙවෙයි පහක් තියෙනවා කියලා. හේතුව ඒ පාර මම නංගිට කෝල් කරලා ඇහුවා මේ මොනවද කාරණා පහක් තියෙන්නේ මේ සමුදේට කියලා. එතකොට එයා ওই අවිද්‍යාව කියන වචනේ එක්කව කරලා අවිද්‍යාව තණ්හා කර්ම ආහාර කියලා කිව්වා. ඒතර ඒ වගේ මේ නිකන් ඒ වගේ අපිට මේ නැති දෙයක් එහෙම කියන්නේ අඩුවෙන් යම් කිසි දෙයක් දැක්කම මේ මේක එක හරිද එහෙම නැත්නම් මේක කියන්නේ
එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන එක බොහොම හොඳයි. ඒක එහෙම වෙනවා. ඒ කියන්නේ Tamanට තේරෙනවා මෙතන මේ යම්කිසි තව දෙයක් තියෙනවායි කියලා. ඒක තමන්ගේ මතකයේ හේතු කොටගෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ කලින් අහලා තියෙන මතකයේ ඒක ගැන දේවන්තා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට ඒ වෙලාවේ ඒ දේ ගැන භාවනාවේ සමාධියෙන් දැකීම. දැන් තථාගතයන් වහන්සේත් ඉතින් මේවා මේ භාවනාවෙන් සමාධියෙන් ගිහිල්ලා දැකපු දේවල් නේ. ඉතින් එතකොට තව කෙනෙකුට ඒ වගේම මේ මාර්ගයේ ගමන් කරනකොට අරියටම ගේ ගමන් කරනකොට මේ පුද්ගලයාට ඉතින් මේ දේවල් මේ විදිහට පේනවා. මේ තවත් මොකක් හරි එකක් මෙතන තියෙනවායි කියලා මේකට අමතරව. ඉතින් ඒක දකින්න බොහොම හොඳයි.
දේවසර්ණයි.
එහෙමනම් අපි අද සාකච්ඡාව නවත්තමු. අපිට පුළුවන් ඊළඟ සුමානෙට පාරිලීය සූත්‍රය සාකච්ඡා කරන්න. අපි පාරිලීය සූත්‍රය සාකච්ඡා කරේ නැහැ නේද? පාරිලීය සූත්‍රය සංයුත්ත නිකායේ තියෙන්නේ. අපි ඒක සාකච්ඡා කරමු. හොඳයි, එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર.